ප්‍රශ්න ගැටලු තිබෙනවා නම් අහන්න, ඉදිරිපත් කරන්න සාකච්ඡාවට.
ආශ්‍රයික මගේ දේශනාවේදී මාතෘකාවට අදලා මුද්‍රණය සම්බන්ධයෙන් ගැන විස්තර කරලා බෞද්ධ ප්‍රතිපදාවේ ශික්ෂණය ලැබෙන මාර්ගයේ විදිහට සීල සමාධි ප්‍රඥා කියලා හඳුන්වනවා. එතනදී වෙනම දෙයක් තමයි සීලය කියන එක හරියාකාරව හඳුනා නොගැනීම නිසා අර පළවෙනි කාණ්ඩයට වැටෙන පිරිසක් බවට පත් වෙන ප්‍රවණතාව ඒ පිළිබඳවම පැහැදිලි කරන්න පුළුවන්.
පළවෙනි කාණ්ඩේ ඇත්තන් ලෝකේට කරදර කරන අය නෙමෙයි. පුළුවන් තරම් අනුන්ට කරදරයක් නැතුව ඉන්න ජීවත් වෙන පිරිසක්. ඒ ඇත්තන් අතින් නොදැනුවත්ව වැරදි වෙන්න පුළුවන්. ඒ වගේම වැරදි කියා නොදැන වැරදි කරන්න පුළුවන්. හරි කියලා හිතලා වැරදි දේ කරන්නත් පුළුවන්. වැරදි බව නොදැන වැරදි කරන්නත් පුළුවන්. හොඳින් හිටියත් ඒ ඇත්තන් කිසිම වැරද්දක් නොකළා දැනගෙන නෙමෙයි අවබෝධයෙන් නෙමෙයි ජීවත් වෙන්නේ. උපන්න හැටියට ජීවත් වෙන පිරිසක්. හැදුණු විදිහට ජීවත් වෙන පිරිසක්. උණු හැටියට මලාම දැයි කියා ඒ සතුටු වෙන පිරිසක්. ඒ ඇත්තන්ගේ ජීවිත තුල ලොකු පෙරළි නෑ. පළවෙනි කාණ්ඩේ ඇත්තන් විශාල පෙරළි හොඳ නරක පැත්තට පරිවර්තන නෑ. බොහෝම මේ හරියට මූද ළඟ ගලාගෙන යන ගඟක් වගේ බොහෝම හිමීට තනිතලාවක සිදුවෙන පැවැත්මක් තමයි තිබෙන්නේ. ඒ ඇත්තන්ට කිසි දෙයක ලොකු ගැටලුවකුත් නැහැ. අමුතු දහමක් අවශ්‍යත් නැහැ. ගැඹුරු දහමක් අවශ්‍යත් නැහැ. කිසි දෙයක් තියෙන තැනට වැඩි දියුණු කර ගැනීමේ ඕනකමකුත් නැහැ. ඇත්තන් තමයි සමාජ යන්ත්‍රය, පැවැත්මේ යන්ත්‍රය, පැවැත්මේ රෝදය ඉදිරියට කරකවන පිරිස. ඒ පවතින විදිහටම පැවැත්ම දිගටම ගෙනියන්න ඇදගෙන යන්නේ මේ පිරිස තමයි. වැඩියෙන් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ මේ බඳු අය. මොන ආගමේ වුණත් ආගමක් ඇදහැව්වත් නැතත් හැම ආගමක් ඇදහැව්වත් ඒ ඇත්ත වෙනසක් නෑ. ආගම වෙනස් කරා කියලා වෙනස් වෙන්නෙත් නෑ. වෙනස් වෙන්න දෙයක්වත් නෑ. ආගමක් නෑ කියලා වෙනසකුත් නෑ. දෙහිම ඇත්තන් තමයි වැඩිපුරම ඔබ අප හැම දිනාටම මුණ ගැහෙන්නේ ලෝකෙ. කියන කතාවක් තමයි අපි වැරදි කරන්නේ. වැරදි කරන්නේ. එහි එක්තරා සත්‍යයක් තියෙනවා. ඒ ඇත්ත දැන දැන වැරදි කරන්නේ. වැරදි බව දැනගෙන කරන්නේත් නැහැ. වැරදි කියලා හිතාගෙන කරන්නේත් නැහැ. ඒ වැරදි නොකරනවා නම් මොකටද අමුතු භවනාවක් කියන ගණ තමා වැඩි පිටසක් ඉන්නේ. අගුණ ආහාර අගුණ කෑම අපත්‍ය ආහාර දිරවන්න බැරි ආහාර නොකෑම හොඳයි. මක් නිසාද? එබඳු ආහාර ගැනීම නිසා ලෙඩ වෙන්න පුළුවන්. අගුණ කෑම අපත්‍ය ආහාර දිරවන්නේ නැති කෑම බීම ගැනීමෙන් කෙනෙක් ලෙඩ වෙන්න පුළුවන්. ඉතින් එහෙම දේවල් කෙනෙක් අනුභව කරන්නේ නැත්නම් වැලකිලා නම් ඉන්නේ ඒ බොහොම හොඳයි. හැබැයි එපමණක්ම මදින ජීවත් වෙන්න ගුණ කෑම කණ්ඩත් එක පත්‍ය ආහාර ගන්නට ඕනේ. ඒ කාරණේ ඒ පිරිස අමතක කරලා තියෙනවා. අපි වැරදි කරන්නේ නැහැ කියලා කියන ඇත්තෝ වැරදි නොකරනවා නම් හොඳයි. හැබැයි නොදැනුවත් වැරදි වෙන්න පුළුවන්. ඒ නොදැනුවත් වෙන වැරදි ටික අමතක කර දැම්මත් වැරදි නොකිරීම විතරක් මදි. නිවැරදි දේ හොයාගෙන එහි යෙදෙන්නට ඕනේ. වඩා වඩාත් නිවැරදි වෙන්නට වීරිය කරන්නට ඕනේ. වැරදි නොකිරීම, පව් නොකිරීම, කුසල් උපදවා ගැනීම, සිත පිරිසිදු කර ගැනීම කියන කාරණා තමයි බුද්ධ ශාසනය කියන්නේ. කුමක්ද බුද්ධ ශාසනය කියහුවොත් මොන බුදුරජාණන් වහන්සේගේ ශාසනය වුණත් මෙන්න බුද්ධ ශාසනය, බුදු සසුන. ඒතර වැරදි නොකිරීම එකක් පමණයි. එයින් කෙනෙක් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ, නිවැරදි වෙන්නේ නැහැ. පවුන කිරීමත් සියලු පවුන කිරීමත් සියලු කීවහම දැනගෙන කරන පව් සහ නොදැනගෙන කරන පව් මේ දෙපැත්තම නිසා තමන් කරන දේවල් පිළිබඳ තවත් ඇහැකින් බලන්නට ඕනේ. තමන්ගෙම හුරු පුරුදු වී තිබෙන ඇහින් බැලුවට මදි. ඒ ඇහැට පේන්නේ හරි විදිහට මම හරි කියන ඒ දෘෂ්ටියෙන් බලන විට ඒ කණ්ණඩිය පැලඳගෙන නරඹන විට පෙනෙන්නේ හරි විදිහට, වැරද්දත් හරි විදිහට. එම නිසා තමන්ගේ ක්‍රියාදිහා බාහිර ඇහින් බලන්නට ඕනේ, වෙනත් ඇහැකින් බලන්නට ඕනේ. තමන්ගේ ඇහින් බැලුවට මදි. තුන්වෙනි ඇහැකින් බලන්න. ඒ තුන්වෙනි ඇහැ තමයි ධම්මය. ධම්මයෙන් බලන්න. දෙවිත පේනවා තමන් හරි කියලා හිතාගෙන ඉන්න බොහෝ දේවල් හරි නැති බව. නොදැන බොහෝ වැරදි වෙන බව. මේ හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද කියන කාරණේ මනින මිම්ම ඒ මිම්මත් වැරදි බව. ඒ මිම්මම වැරදි. ඒතර වැරදි කෝදුවකින් හරි ප්‍රතිඵලයක් ගන්න බෑ මැනලා. ඒ අවසාන නිගමනයේ වැරදිනවා. මිම්ම වැරදිනා. එනිසා දහම් ඇහිම් බලන්න. ධර්මය කෝදුවක් කරගන්න ජීවිතේ මනින්න තමන්ගේ කටයුතු. මම නෙමෙයි. මම කෝදුවක් කරගන්න එපා. තමන් කෝදුවක් කරගන්න එපා තමන්ව මනින්න. දහම කෝදුවක් කරගන්න. ඉතින් ඔබතුමා මේ මතු කළ කාරණේ සීලේ ඒ කෝදුවක් කරගන්න. සීලේ මේ දේවල් වෙනවද? බලන්න. යලි යලිත් බලන්න. සියුම්ම විශ්ලේෂණය කරන්න. මගේ අතින් කිසි වරදක් වෙන්නේ නැහැ කියලා පොත වහන්න එපා. මේ ලිපි ගොනුව වහලා දාලා විහික් කරන්න එපා. නැවත නැවත බලන්න.
විසරාජනස තෙමනි උද්දලය තමන් වැරදිය කියන අවබෝධය ඇතුළ මේ මගේ ගමන් කරනකොට ඔබතුමාගේ වචනෙම කියලා නම් මේ දහම් මග මම සන්දර්යාත්මක ගමන් මග කියලා හඳුනගෙන මෙහි වරද ඇත්තේ ලෝකයේ තුල නව මා ලෝකය දිහා දෙස බලන ආකාරය කියලා හිතලා අනිත්‍ය සුන්දරත්වය දකින තැනකට එන අවස්ථාවේදී මුලාවෙන්ද කියන විද කියන්නේ නිත්‍ය ඥානයකට වැඩෙන්න කියන විද ඇති වෙන්න පුළුවන් නේද උදාහරණයක් විදිහට වයෝබ්බ රස පැලැටියේ පොහොර බවට පත් වීම කියන තැන
ඕනම තැනක මුලාවෙන්න පුළුවන් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් කෙනෙක් රැවටෙන්න පුළුවන් ඕනෑම දෙයක් ගැන අහවල් දෙයක් ගැන රැවටෙන්නේ නැහැ කියා කියන්න බෑ. මත්නිසාද රැවටීම සහ මුලාවීම සිතෙහි මූලික ස්වභාවයන් දෙකක් රැවටීමයි මුලාවීමයි. ඒ ලක්ෂණ දෙක තිබෙන තුරු ඕනෑම දෙයකට කෙනෙක් රැවටෙන්න පුළුවන් මුලා වෙන්න පුළුවන් අනුන්ට මුලා වෙන්න පුළුවන් පුද්ගලයන්ට මුලා වෙනවා හොඳ කෙනෙක් කියලා මුලා වෙනවා කාරුණික කෙනෙක් කියලා මුලා වෙනවා බොහෝම උසස් අවබෝධයක් ඇති කියලා මුලා වෙනවා මේ තැනත්තලං ආර්ය පුද්ගලෙක් කියලා මුලා වෙන්න පුළුවන් මාර්ගඵල ලැබූ කෙනෙක් කියා මුලා වෙන්න පුළුවන්. ඒතර අනුන්ට මුලා වෙනවා. ජීවිතේ තියෙන කල් මගෙත් එක්ක ඉඳී කියලා මුලා වෙනවා. ඒ වගේම දේවල් වලට මුලා වෙනවා. යම් යම් දෙමිලේට ගන්නකොට මේවා හොඳයි. හැමදේම තියෙයි. මට ඕනේ දේ වෙයි කියලා ඒ ද්‍රව්‍ය වලට මුලා වෙනවා. අත්දැකීම් වලට මුලා වෙනවා යම් යම් දේ අත්දකිනකොට ඒ දේවල් ලස්සන නම් ඒ අත්දැකීම් හොඳ නම් සුන්දර නම් ඒවට මුලා වෙනවා ඒ විදිහ අත්දැකීම් දිගටම ලබා ගන්න උත්සාහ කරනවා මුලා වෙලා ඒ වගේම නරක අත්දැකීම් නම් ලැබෙන්නේ අශෝභන අත්දැකීම් නම් අප්‍රසන්න අත්දැකීම් නම් අමිහිරි අත්දැකීම් නම් ඒ අත්දැකීම් වලටත් මුලා වෙනවා හැමදාම දුක් විඳින්න වෙයි කියලා මුලා වෙනවා. හැමදාම මේ ප්‍රශ්නත් එක්ක ඉන්න වෙයි. ඒ මුලාවේ කිසියම් ප්‍රතිශතයක් නැතිකරන්න තමයි අනිත්‍යය ඇහිම් බලන්න කියන්නේ. අනිච්ඡානුපස්සී අනිත්‍යයට අනුව බලන්න. ඒ ඇහිම් බලන්න. ඒ ඇහිම් බලනකොට අර නিত্য ඇහිං දැක නিত্য ඇහිං යමක් දැක රැවටි වැටුණු වලෙන් ගොඩ එන්න පුළුවන්. සීළු මල් වල වලින් ගොඩ එන්න බැ අනිත්‍ය ඇහිං බැලුවට. හැමදේම ස්ථිරයි සදාකාලිකයි ඉරහඳ පවතිනතුරු පවතිනවා කියන ඒ මිත්‍යාවේ වැටිලා ගොඩ එන්න බැරුව ඉන්න කෙනෙකුට අනිත්‍ය ඇහිං බැලීම ලොකු සහනයක්. ඕනම් ප්‍රශ්නයක් දිහා අනිත්‍යයෙන් බැලුවහම ඒ ප්‍රශ්නේ තියෙන බරපතලකම බාහිර දූර බව එහි තියෙන බර අඩු වෙලා යනවා. කොයි දෙයක් භවනා වුණත් ඒ ලබන අත්දැකීම වුණත් ඒ වෙලාවට විතරයි ඇත්ත. අන් හැමදේම වගේ අන් හැම දෙනාම වගේ ඕනම් පුද්ගලයෙක් පිළිබඳ නিত্য නිශ්චිත වශයෙන් අපිට කියන්න පුළුවන් වර්තමානයේ ගැන විතරයි. ඕනෑම කෙනෙක් ගැන. ජීවිතය ගැන වුණත් නිශ්චිත වශයෙන් යමක් කියන්න පිළිවන්නේ මේ මොහොත ගැන විතරයි. අනිත්‍ය කියන වචනේ තේරුම අවිනිශ්චිත කියන එක. නිට්ටය කියන්නේ නිශ්චිත. නිශ්චිත වශයෙන් කෙනෙකුට යමක් ගැන කියන්න පුළුවන් ඒ මොහොතේ ලබන අත්දැකීම ගැන විතරයි. මේ මොහොතේ මේ තැනත්තා නිරෝගීව ඉන්නවා. මේ මොහොතේ මේ තැනත්තා මට කාරුණිකයි. ඒ ඇත්ත. ඒ ඇත්ත නම් ඇත්ත. ඒ වැරදි කියන්න බෑ. හැබැයි ඒ පරම සත්‍යයක් සදාකාලික සත්‍යයක් විදිහට ගත්තොත් අන්න මුලා වෙනවා. තත්පර කිහිපයක අත්දැකීමක් අප සදාකාලික සත්‍යයක් බවට විශ්වාස කිරීම නිසා කොපමණ අමාරු වෙටෙනවද? සමහර විට එක දිනේක අත්දැකීම. හොඳ හෝ නරක. හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒතර හොඳ නරක ભેදයක් නැහැ. සියලුම අත්දැකීම් ඇත්ත වෙන්නේ මේ මොහොතේ පමණයි. ඊළඟ මොහොතේ කොහොම වෙයිද කිසි කෙනෙක් දන්නේ නැහැ. කාටවත් කියන්න බැහැ. තමයි මේ පොර වෙන කතාව තියා පැහැදිලි ඒ සබදාමේ රීතියක් නේ. හට ගන්න හැම දෙයක්ම ඊළඟ හට ගන්න දෙයට පොහොරක් වෙනවා කියන එක. හටගත් හැම දෙයක්ම ඊළඟට හට ගන්න දෙයට හේතුවක් වෙනවා. ඒ නිසා නිරෝධයක් නැහැ. නැවැත්මක් නැහැ. පැවැත්මක් නිසා දේ රොම අපූර්වට ඔබතුමා විස්තර කළා වගේ මේ පොහට්ටුවක් ඒ කොහෙන් ආවද කියන්නේ අප කවුරුවත් දන්නේ නැහැනේ. මේ පොහට්ටුව අපිට පේන්නේ ගහ ඇතුලෙන් එනවා වගේ. හැබැයි ගහ ඇතුලේ පොහට්ටු නැහැ. ගහක් පළලා බැලුවොත් ඒක එකම පොහට්ටුවක්වත් හම්බ වෙන්නේ නැහැ. නේ කොහෙන්ද මේ පොහට්ටු වෙන්නේ දන්නේ නැහැ. මේ පොහට්ටුව ආවේ ඉරේලියෙන්ද? නැහැ. හැබැයි ඉරේලිය නැති වුණොත් පොහට්ටුවක් එන්නේත් නැහැ. හැබැයි ඉරේලියෙන් නෙමේ පොහට්ටුව ආවේ. ඒ ඉරේලිය කොහෙවත් පොහට්ටු නැහැ. ඒතර දාපු වතුරෙන්ද පොහට්ටුව ආවේ? ඒත් නැහැ. ඒ වතුරේ කොහෙවත් පොහට්ටු නැහැ. හැබැයි වතුර නැත්තම් පොහට්ටු වෙන්නේත් නැහැ. ඒතර හුලඟින්ද? පොළවෙන්ද? ඉතින් පොළව හරලා බලන්න පුළුවන් පොහට්ටු තියෙනවද නැහැ. ඒතර කොහෙවත් නැහැ පොහට්ටු. ඉරෙත් නැහැ, උලඟෙත් නැහැ, පොළවෙත් නැහැ, ජලයේත් නැහැ, ගහෙත් නැහැ. ඒ කිසි දැනක නැති වුණාට මේ සියල්ල එකට එකතු වෙලා ඒට කාලයත් එකතු වුණාම කාලය කියන මානයත් එකතු වුණාම මේ සියල්ල කියන්නේ ඍතුව එන්නට ඕනේ මල් පිපෙන ඍතුව ඒ කාලයත් එකතු වුණාම සහ තවත් හේතු ඒ අනිත් හේතු මොනවද කියලා කවුරුවත් දන්නේ නැහැ අපි කාටවත් කියන්න බෑ මලක් පිපෙන්නට බලපාන සියලුම හේතු මොනවද කියලා එහෙම නැත්නම් සියලුම හේතු වල ගාන මේ පමණයි කියා කියන්න දන්නේත් නැහැ ඔය සහ තවත් හේතු එකතු වුණාම නොතිබුණු පොහට්ටුවක් මතු වෙනවා හට ගන්නවා දැන් හට ගන්නවා කියලා කියන්නේ හට ගන්නවා ඊයර හේතු තවදුරටත් තියෙනවා නම් ඒ පොහට්ටුව විකසිත වෙනවා පිපෙනවා දැන් පොහට්ටුව නෑ දැන් තියෙන්නේ පිපුණු මලක් ඉතින් පිපුණු මලේ තන නවතින්නේ නෑ පොහට්ටුව නැවතුනේත් නෑනේ පොහට්ටුවක් විදිහට එහෙම නවතින්න බෑ පොහට්ටුවට ඕනේ වුණත් Taman පොහට්ටුවක් විදිහට දිගටම ඉන්න ඕනේ කියලා එහෙම ඉන්න බෑ පොහට්ටුවට කිසිම පොහට්ටුවකට බෑ ඒ වගේම හදිස්සි වෙලා පිපෙන්නත් බෑ පොහට්ටුවකට මේ පොහට්ටුවක වගේ හැකිලා ඉන්නවට වැඩිය විකසිත විලා පෙති විහිද වෙලා සුවඳවත් වෙලා වර්ණවත් වෙලා ඉන්න තියනවා නම් හොඳයි කියලා හදිස්සි වෙලා පිපෙන්නත් බෑ පොහට්ටුවකට ඒ තමයි අවිනිශ්චිත බව අනිත්‍ය බව ඒ අනිත්‍ය බව මහා න්‍යායක් අනිත්‍ය කියන්නේ මහා න්‍යායක් කාලය ක්‍රියාත්මක වෙන්නේ අනිත්‍ය කියන න්‍යායට යටත් කාලය. එස හැම දෙයක්ම කාලිකයි. කාලිකයි. ඒ කාලයට යටත්. ඒ කාලයට යටත් වන කිසි දෙයක් සදාකාලික නැහැ. කාලයට යටත් නම් ඒ සදාකාලික වෙන්නට බෑ. පොහොට්ටුව ඒ කිසියම් කාලයක් පොහොට්ටුවක් විදිහට තියෙනවා. ඒ පොහට්ටුවට ඕනේ කාලේ නෙමෙයි. ඊළඟට එය විකසිත කුසුමක් පිබිදුණු මලක් බවට පත් වෙනවා. ඉතින් ඒ විදිහට ඒක තියෙන්නත් බෑ. ආ දැන් මම ලස්සනයි මේ විදිහට හැමදාම ඉන්න ඕනේ හැමෝම වර්ණා කරනවා. එහෙම ඉන්න බෑ. ඒකට තමන් නොවන හේතු නිසා තමන් වෙනස් වෙනවා. තමන් නිසා නෙමෙයි තමන් නොවන හේතු නිසා තමන් වෙනස් වෙනවා. පර වෙනවා. පෙති හැකිලිලා දුරු වර්ණ වෙලා මලානික වෙලා අර සුවඳ අඩු වෙලා ඉන්න ඒ ගිලිහිලා වැටෙනවා. එතන ඒ පඳුරේ රැඳෙන්න බෑ මල් ගහේ තියෙන්න බෑ පර වුණාට පස්සේ. පර වුණාම වැටෙනවා. ඒ ගහ කියනවා තවදුරටත් මේ විදිහට ඔබව මට අවශ්‍ය නැහැ. ඒ පරවුණු මලක්සේ තවදුරටත් මේ ගහට ඔබ ඕනේ නැහැ. ඉතින් ගහ මුලට වැටෙනවා ලොකු හුලඟක් ආවේ නැත්තම්. බලාගෙන හිටියොත් ඒ පොළොව උඩ අර පොළොවට ඉහළින් ගහේ ලස්සනට සුළඟට සෙලවෙමින් වැනි වැනි තිබිනුවේ වර්ණවත් පුෂ්පය දැන් දුරු වර්ණ වුණු ගඳ ගහන පර වුණු මලක්සේ බිම වැතිරිලා ඉන්නවා බිමට ඇදගෙන වැටිලා ඇදගෙන දාලා පොළවේ ගහලා දැන් එහෙම බලන් ඉන්නකොට තව තවත් පාට අඩු වෙලා යනවා තව තවත් කුඩා වෙනවා හේදිලා යනවා ත්‍රි පොළොවට තමයි ආයුරා ගන්න. තින් උරා ගත්තාම සමාටේම පොර වෙනවා කියලා. එහෙන් තවත් කුසුමක් විදිහට තවත් පොහට්ටුවක් විදිහට යමක් ඒ ගහින් එළියට එනකොට අර පොහට්ටුවෙන් ගත්ත දේකුත් ඇති එතන. හැබැයි ඒ පොහට්ටුවම තමයි අර පර වෙලා වැටිලා ආපහු මේ ගහින් ආවේ කියලා කියන්න බෑ. එහෙම කොහොමත් කියන්න බෑ. හැබැයි ඒ පොහට්ටුව තුල තිබූ යම් යම් ද්‍රව්‍ය ගුණ රස පරිවර්තනය වෙලා නැවත ගහ තුලින් ඇතුල් වෙලා අලුත් පොහට්ටුවක්කට එන්නට උදව්වක් වුණා වෙන්න පුළුවන්. ත්‍රමේ චක්‍රය. මේ පැවැත්මේ චක්‍රය. එක මොහොතක අපි ඵලයක් තව මොහොතක අප හේතුවක්. මේ දෙක අතර අපි වේගෙන් කරකැවෙනවා. පැවැත්මේ චක්‍රය. හේතුවක් වෙනවා ඵලයක් වෙනවා හේතුවක් වෙනවා ඵලයක් වෙනවා. පොහට්ටුවක් වෙනවා. කුසුමක් වෙනවා පර වෙනවා වැටෙනවා පොහොර වෙනවා දිරනවා ආයෙ තවත් කුසුමක් වෙනවා. ඉතින් ওই විදිහට යනවා. ඒ අනිත්‍ය අනිත්‍ය න්‍යායට අහු වුණා නම් එහෙම තමයි. අතීත ද අතීතේ පුරුදු වණුව නම් කෙනෙක් ජීවත් වෙන්නේ ওই චක්‍රේම තමයි යා කරකෙන්නේ. එයාට අදක් නැහැනේ. ඊයේ හිටපු විදිහට තමයි අද ඉන්නේ. ඊයේ කොහොමද ගහගත්තේ ඒ විදිහට තමයි අදත් ගහගන්නේ. ඊයේ කොහොමද ඉවසුවේ ඒ විදිහටම අදත් ඉවසනවා. ත්‍රිය විතරයි හැම කෙනෙකුට තියෙන අතීතයේ පමණයි සත්‍යය. පුරුදු වලට අනුව කරකැවෙන කෙනෙකුට පුරුදු වලට අනුව නටන කෙනෙකුට ඒ පුරුදු කියන බෙරය වැයෙන තාලයට පාද තබන නැට්ටුවෙකුට වර්තමානයක් නැහැ. ඒ තැනට සත්‍ය අතීතයේ විතරයි. වර්තමානයක් නැහැ. වර්තමානයේ බොරුව. එතන එහෙම කෙනෙක්ට වර්තමානයක් නැහැනි. වර්තමානයක් නැති කෙනා නිදහසකුත් නැහැ. අර පුරුදු තව තවත් ශක්තිමත් වීම තමයි වෙන්නේ. එතකොට ඒ වර්තමානයේ පාවිච්චි කරන්නේ කුමකටද? අතීත පුරුදු වලට පෝර වෙන්න. ඒ පුරුද්දක් අනුව කටයුතු කිරීම මනම් කරන්න කෙනෙක් යලි යලිත් එයින් සිද්ධ වෙන්නේ ඒ පුරුදු තව තවත් තහවුරු වෙනවා. තව තවත් ශක්තිමත් වෙනවා. ඒතර වර්තමානයේ දිරල යනවා අතීතයට පෝරක්සේ. ඒතර පෝෂණය වෙන්නේ අතීතේ. වර්තමානයේ දිරනවා. ශක්තිමත් නැහැ. එන්න එන්න පුද්ගලයා දුරුමිට වෙනවා. පුරුදු ප්‍රබල වෙනවා. ඒ නිසා සමහර විට කෙනෙක් තමන්ටම දොස් කියා ගන්නවා. දැන් මට වෙනස් වෙන්න බෑ කියලා. දැන් ප්‍රමාදයි වෙනස් වෙන්න. දැන් අමාරුයි වෙනස් වෙන්න. හිතුවත් බෑ. උත්සාහ කළත් බෑ. දෙයි කියවෙන්නේ කොමක්ද? මේ වර්තමානයේ දුර්වලයි කියන එක. නමුත් ඇත්තම ඇත්ත මොකද්ද? වර්තමානයේ තමයි ශක්තිමත්. අතීතය දුර්වල. එහම අතීතයේ මහා මේ ගණන්කාරයෙක් නෙමෙයි. චණ්ඩියෙක් නෙමෙයි අතීතය කියන්නේ. ඒ අතීතයට චණ්ඩි පාට දාන්න බෑ. ඒ අතීතයේ චණ්ඩි පාට දාන්නේ නිවටයන් ඉදිරි. නිවටයන්. එතකොට වර්තමානයේ කෙනෙක් නිවටන ඒ තැනැත්තට අතීතයේ තමයි ලොක්ක චණ්ඩිය. දැන් වර්තමානයේ කෙනෙක් හිටගත්තොත් දැන් වර්තමානයේ හිටගත්තොත් ඒ තැනැත්තා වටන්න කාටවත් නැහැ. අවාසනාව වර්තමානයේ හිටගන්නේ නැතිකම. අපි වර්තමානයේ ඉන්නේ මේ නිදාගෙන. වර්තමානයේ නිදාගෙන සිටින්නන්ට අතීතයේ තමයි අතීතයේ විසින් පෙන්වන සිහින තමයි යථාර්ථය. වෙන ඇත්තක් නැහැ. නිදාගෙන ඉන්න කෙනෙකුට මොකද්ද තියෙන ඇත්ත? දකින හීන පමණයි. ඒ හැම හීනයක්ම එන්නේ අතීතේ. එනිසා වර්තමානයේ නැගිටින්න. වර්තමානයේ තියෙන නිදාගෙන ඉන්න නෙමෙයි නැගිටින්න. අවදි වෙන්න හිටගන්න. වර්තමානයේ හිටගත්තොත් අන්න පේනවා අතීතයේ anu මතක ටිකක් පමණයි. එපමණයි මතක පමණයි. මතකයකට බෑ වර්තමානයේ හිටගත් කෙනෙක්ව වටන්න. අතීත කිසිම මතකයකට කිසිම අතීත මතකයකට බෑ වර්තමානයේ හිටගෙන ඉන්න කෙනෙක්ව වටන්න. මේ වර්තමානයේ හිටගෙන ඉඳීමට තමා සතිපට්ඨාන කියන්නේ. සතිය පිහිටවා ගැනීම. සිහිය පිහිටවා ගැනීම. සිහිය ස්ථාවර කර ගැනීම. වර්තමානයේ හිට ගැනීම. අපිට හිටගන්න පිළිවන්නේ වර්තමානයේ විතරයි. වෙන කොහෙවත් බෑ. වතුර හිටගන්න බෑ. අහස හිටගන්න බෑ. මේ පොළොවේ විතරයි පය ගහන ඉන්න පුළුවන්. එතන ඒ පොළවේ වමනයි නම් පය ගහලා ඉන්න පුළුවන්. අපි එතනයි පය ගහලා ඉන්න ඕනේ. හැබැයි පුළුවන් එකම තැන අපි පය නොගසා පය ගහන්න බැරි තැන්වල හිටගන්න ගිහිල්ලා එක්ක ඇදගෙන වැටෙනවා. අහස හිටගන්න ගියොත් ඇදගෙන වැටෙනවා. වතුරේ හිටගන්න ගියොත් ගිලා බහිනවා. මේ දෙක තමයි වෙන්නේ. අතීතේ හිටගන්නයි අනාගතේ හිටගන්නයි යන හැම විටම එක්ක වැටෙනවා. හිතා ගන්න බැරි විසකින් වැටිලා අතපය කඩා ගන්නවා. එහෙම නැත්නම් ගිලා බහිනවා. ගිලිලා යනවා. සිහිය පිහිටවා ගන්න. සතිය සතිපට්ඨාන. එවිට ඔය බහැයි කියලා කියන පුරුදු සියල්ලම පුළුවන් ඒවා වෙනවා. ඒවා අත්හරින්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන්. හැම පුරුද්දක්ම අනිත්‍ය. අනිත්‍ය වෙනවන පුරුදු නෑ. පුරුදු තියා බලන්න අනිත්‍ය ඇහි මේ පවන කාලයක් එහෙම තිබුණු එක ඇත්ත. නමුත් ඉදිරියටත් එහෙම ගෙනියන්න ඕනේ. වෙනස් කරන්න පුළුවන්. පුරුදු යනු නොවෙනත් සදාකාලික දේවල් නෙමෙයි. ඒවා වෙනස් වෙන දේවල්. අපි ඒවට වෙනස් වෙන්න දෙන්නේ නැතුව හිර කරගෙන ඉන්නේ. මම මෙහෙමයි, මගේ හැටි මෙහෙමයි කියලා. මම මෙහෙමයි, මගේ හැටි මෙහෙමයි කියන ඒ අද් දෙක අතෑරිය ගමන් ඉහිර කරගෙන ඉන්න ඒව වෙනස් වෙලා යනවා. මම එහෙම නෙමෙයි කියලා හිතන්න පටන් ගන්න. මගේ හැටි එහෙම නෙමෙයි කියලා හිතන්න. ඒතර හරි ලේසි වෙනස් වෙන්න. මම අලුත් කෙනෙක්. නේද හන්ද? අනිවාර්යයෙන්ම එහෙනම් දැන් පළවෙනි කෙනා දන්නේ නැහැ තමන් එහෙම චරිතයක ඉන්න බව. ඒ අවබෝධය නැහැනේ පළවෙනි කෙනාට. දෙවෙනි කෙනා දන්නෙත් නැහැ. ඒතරේ දැනීම තියෙන්නේ තුන්වෙනි කෙනාට. තුන්වෙනි කෙනා තමයි දන්නේ මම මෙහෙම මේ කටයුතු කරන්නේ, මෙහෙමනේ කටයුතු කරන්නේ කියන ඒ සාධ්‍යාපනය ලැබෙනවා කියන්නේම අර තුන්වෙනි කෙනා මතු වුණා කියන එක. තුන්වෙනි කෙනා ඉපදුනා කියන එක. ඒ ඔබතුමිය ඒ කියවා වගේම වැඩිපුරම ඉන්නේ පළවෙනි කෙනායි දෙවෙනි කෙනාට වැඩිපුරම ඉන්නේ පළවෙනි කෙනා ඊළඟට දෙවෙනි කෙනා. ඒ දෙන්න තමයි බොහෝ විට වැඩිපුරම කටයුතු කරන්නේ. මාත්තරි ලෝකයක් හරි ඔක්කොම හොඳයි කියන කෙනයි මම හරි ලෝකේ වැරදි කියන කෙනයි ඒ දෙන්න තමයි වැඩිපුරම ඉන්නේ. මේ දෙන්නයින් එක්කෙනෙක්ගෙන් අනිත් කෙනාට අපි මාරු වෙනවා. එක වෙලාවක් අපි හරි ඔක්කොමත් හරි අනිත් වෙලාවට මම හරි අනිත් අය වැරදි. ඒත් අනිත් අය නිවැරදි කරන්න ඕනේ. එහෙම සටන් කරනවා, එක්ක අඬනවා, අඬලා වෙනස් කරන්න බලනවා. එහෙම නැත්නම් උද්ඝෝෂණය කළා වෙනස් කරන්න බලනවා. දඩුවන් දීලා අනුකම්පාවයි දීලා. මේ වෙනස් කරගන්න පුළුවන් වුණොත් එහෙම අන්න ආපහු පළවෙනි කෙනාට යනවා. දැන් හරිනේ ඉතින්. එතකොට අනිත් අයත් හරි මාත් හරි. එතකොට ආයෙත් එන්නේ පළවෙනි කෙනා ඉන්න තැනටම. වෙනස් කරගන්න බැරි වුණොත් එහෙම එහෙම සටන් කළා කළා වෙනස් කරන්න බැරි නම් ඒත් එනවා පළවෙනි කෙනා ළඟට. ඒකේ වරදක් නැහැ කියලා ආපහු වෙනවා ඉතින් එහෙම. ඔය තිබුණාට කමක් නැහැ. එහෙම හිටියට කමක් නැහැ කියලා ආපහු පළවෙනි අර මන්දෝත්සාහි තැනටමයි එන්නේ. ඔහේ ජීවත් වෙන තැනට තමයි වැඩිපුර එන්නේ. ඔහේ ඉන්නවා. ඔහේ කටයුතු කරනවා. ඔහේ පා වෙනවා. ඔහේ ගහගෙන යනවා. බොහොම සුළු වෙලාවකට අරගලයක් කරනවා. ඒ අරගලේ සාර්ථකුණත් අසාර්ථකුණත් නැවතත් නිෂ්ක්‍රීය තත්ත්වේ තමයි වැඩිපුර ඉන්නේ. එතතේ ඒ අවදි දෙකෙන් මිදිලා, ඒ අවදි දෙකෙන් මිදිලා තුන්වෙනි අවදිහට කෙනෙක් පරිණාමය වීම ඊටාම දුර්ලභ කාරණයක්. තමන් තමන් නොවිය යුතුයි කියන තැනට කෙනෙක් එනවා නම් ඒ තීරණයට ඒ බොහොම හැරවුම් ලක්ෂයක් වෙනවා. මම මා නොවිය යුතුයි. එහෙම හිතන්නේ කීයෙන් කී දෙනාටද? කීයෙන් කී අවස්ථාවකද එහෙම හිතලා තියෙන්නේ? මම මා නොවිය යුතුයි. තමන් තමන් නොවිය යුතුයි. මට ඕනේ විදිහට අනිත් අය ඉන්න දෙන්නේ නැහැ කියන තැන තමයි වැඩි හරියක්
තියෙන්නේ.
ඔව් එහෙම ආවොත් එහෙම අවස්ථාවක් තියෙනවා. එහෙම එන කෙනා ඒක එන්නේ බොහොම කලාතුරකින්. මරිච්ච කෙනක් වැරදි මාත් වැරදි කියලා ඈ එහෙමද නෑ එහෙම එනවා. හැබැයි ඒක එන්නේ බොහොම කලාතුරකින්. ඔය මාත් වැරදි අනුමුත් වැරදි කියන එක. ඒ නිසා මම ගැන කතා නොකලේ. බොහොම කලාතුරකින් එනවා. එහෙම වුණාම ඒ තැනත්තාට විසඳුමක් නෑ. දෙහෙම හිතුනොත් විසඳුමක් නෑනේ. දෙකක්වත් හරිනම් තමයි විසඳුමක් තියෙන්නේ. දෙකම වැරදි නම් විසඳුමක් නෑ. දැන් Taman උත් වැරදි ලෝකයක් වැරදි කියන තැනට කෙනෙක් ආවොත් එයාට විසඳුමක් නැහැ. එකම විසඳුම මොකද්ද? තමනුත් විනාශ කරගෙන ලෝකයක් විනාශ කරන එක. ඒතර එහෙම නැත්තම් තමයි මේ දෙක එක කරන්නේ. තමනුත් විනාශ කළා ලෝකයක් විනාශ කරනවා. නිසා එතන භයානකයි. හැබැයි ඒක බොහොම කලාතුරකින් තමයි එහෙම තැනකට කෙනෙක්ව යන්නේ.
ජීවිතේ ප්‍රායෝගික පැත්ත ගත්තොත් එහෙම නැත්නම් ගුරුවරයෙක්ගේ චරිතයක් ගත්තොත් එහෙම නැත්නම් අපි යමක් පොමුවක් ලැබලෙ වෙලා අපිටම වැඩ කරන ආයතනයක් අපේ යුතුකම තමයි අනික අපි ලබාගත්තු පොහුණුව විදියට ඒ විදියට හරි ගන්න. එතකොට ඒක ඔටෝමැටිකලි කන්සෙප්ට් එකක් තියෙනවා. ඒගොල්ල ගොඩක් වෙලාවට වැරදි කියන හැම වෙලාවෙම හුඟක් කරලා වැරදි මේ මං කරන විදිය මම ඉගෙනගත්තු විදියට ඒගොල්ල හදන්න ඕනේ. ඒක
වෘත්තිය පුහුණුවක් දෙනවා. මේ කිසියම් ඒ වෘත්තියට අදාළ දැන් වාහන පැදවීම පුහුණු කරනවා කියන්නේ එතකොට ඒ මිනිස්සෙක්ව හදනව නෙමෙයි එතනින් කරන්නේ. ඒ ක්ලච් එක පා ගන්න ඕනි වෙලාව කියනවා. ක්ලච් එක කොහොමද නිදහස් කරන්නේ ඒක කියලා දෙනවා. ඉතින් ඔය දකුණට හරවන්න සිග්නල් දාන්නේ කොහොමද? මේවා කියලා දෙනවා. ඒව දන්නේ නැහැ. ඒ වැරදි නෙමෙයි. ඉතින් එයා දන්නේ නැහැ. දන්නේ නැති කෙනෙකුට වාහනයක් දුන්නාම එයා ඒක වැරදියට තමයි පදවන්නේ. ඉතින් අපි කියන්නේ ඔයා වැරදි කියලා. ඒ වාව නිවැරදි කරන්න නෙමෙයි මේ පදවන විදිහ කියලා දෙනවා. ඒතර ඒක අපි පදවන්න ඉගෙනගත් විදිය තමයි කියලා දෙන්න වෙන්නේ. ඒ වෘත්තීය පුහුණුව එකක්. ඈ?
ඒක වෙනයි වෘත්තීය
පුහුණුව. ඔය කිසියම් මේ වෘත්තීය ක්ෂේත්‍රයක දෙන පුහුණුව ඒ තමන්ගේ නිපුණතා, තමන්ගේ දක්ෂතා, තමන්ගේ අධ්‍යක්ීම් තමයි ඉගෙනගෙන තියෙන ආකාරයේ මේ සියල්ල උදව් කරගෙන තමයි තව කෙනෙකුට මේ වෘත්තිය පුහුණුව දෙන්නේ. එතනදී වුණත් දැන් අවුරුද්දෙන් අවුරුද්ද අපිත් වෙනස් වෙනවනේ. දැන් ඔබතුමා රැකියාවට ගිය අලුත කියලා දීපු දේ නෙමෙයි වෙන්න පුළුවන් දැන් කියලා දෙන්නේ. ඒ දේ කියලා දෙන දේ එකම දේ වුණත් කියලා දෙන විදිය වෙනස් ඇති. එතකොට ඒ ඔබතුමත් වෙනස් වෙනවා දැන්. ඒ දේ වෙනවා. ඒ ශිෂ්‍යයන් වෙනස් වෙනවා ගුරුවරයා නිසා, ගුරුවරයා වෙනස් වෙනවා ශිෂ්‍යයන් නිසා. හැබැයි අපි කියනනම් කෙනෙක් වැරදි කියලා එය ටිකක් සංකීර්ණ කතන්දරයක්. එහෙම කියන්න අමාරුයි. පුද්ගලයෙක් වැරදි කියන්නේ කෙනෙක් ගැන අපි ටිකම යතේ හදන විදිය හරි නෑ කියන්න පුළුවන්. කෙනෙක් අතුගාන විදිය හරි නෑ කියන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක් වාහනේ පදවන විදිය අඩුපාඩු තියෙනවා කියන්න පුළුවන්. හැබැයි පුද්ගලයෙක් වැරදි කියන එක ඒක වෙනම කාරණයක්.
සාමාන්‍ය පුද්ගලයායි ක්‍රියාවයි අතර වෙනසක් මට හොයාගන්න බැහැ. මොකද පුද්ගලෙක් තකින්නේ ක්‍රියාදාම කොටයක් කියලා විතරයි.
ඔව් ඒක ක්‍රියාවක් නේ. අපි කතා කරන්න වෙන්නේ දැන් රැකියාවට එනකොට එක ක්‍රියා වේලාවට එන්න ඕනේ. ඒ වෙලාවට එන්නේ නැත්තම් කෙනෙක් කියන්නේ නෑ වෙලාවට එන්න ඕනේ වෙලාවට නොයෙම වැරදි ප්‍රමාද වී පැමිණීම වැරදි. ඒතර ප්‍රමාද වී ඒ වැරද්ද කරන්න එපා. වෙලාවට එන්න. ඒ වැරද්ද ගැනයි කතා කරන්න ඕනේ. ඒතර පුද්ගලයෙක් වැරදි කිව්වහම ඒක සමස්තයක් නෙවෙන්නේ. ඒකෙන් කෙනෙක්ව හදන්නත් බෑනේ. කෙනෙකුට කිව්වොත් ඔයා වැරදි කියලා. ඉතින් එයා දන්නෙත් නෑ මොකද්ද හැදෙන්න ඕනේ කියලා. මං වැරදි කිව්වේ මොකටද? ඒ නිසා පුද්ගලයෙක් වැරදි කියනවට වැඩිය ක්‍රියාව ගැන කතා කිරීම තමයි වටින්නේ. ඒයින් තමයි කෙනෙක්ව නිවැරදි කරන්න. හැබැයි රිදවන්න ඕන නම් මොදම දේ තමයි ඔයා වැරදි කියන්නේ. ඒ හදන එක පැත්තෙන් ඉතින් අපිට ඕනේ අනුන්ට රිද්දන්න නම් හොඳම දේ තමයි එහෙම කියන එක. ඔයා වැරදි.
ඔබේ දේශනාවේදී මේ සංග්‍රහයේ සියලුම දේක මතුන මාව හඳුනාගෙන ඒක අත්හැර ගන්න කියන්නේ. ඉස්සරම නුවරේ කියනවා දඩියක් කර්ම දඩියම් බවට පත්ය යුතුනේ ගමන් වගේ. මේ කාරණාව පිළිබඳ අවබෝධයක් නැති වුණොත් ජීවීමකට පත් වෙනවා.
ඔය පැවැත්මේ චක්‍රයේ ඉන්න කල දඩයක් කරුම තමයි දඩේම වෙන්නේ. ඒ පැවැත්මේ චක්‍රයේ වටේ කරකැවෙන විට අපි යමක් එළවගෙන නියන් ඉලක්කයක් හදාගෙන ඒ ඉලක්කය ට සමීප වෙන්න දුවනවා. මොනවා හරි ආර්ථික ඉලක්කයක් හදාගෙන ඒක පිටිපස්සේ දුවනවා. බලේ ඉලක්කයක් කරගෙන ඒ පස්සේ දුවනවා. තනතුරක් ඉලක්කයක් කරගෙන ඒ තනතුර හඹා යනවා. පුද්ගලයෙකු ඉලක්ක කරගෙන ඒ පුද්ගලයාව ලුහු බඳිනවා. ඉතින් සමහර විට වෙන ආධ්‍යාත්මික ඉලක්ක හදාගෙන ඒ පසුපස දුවනවා. ඉතින් මේ විදිහට අපි දුවනවා යමක් පසුපස. හැම විටම දුවනවා. යමක් දඩයන් කරගන්න දුවනවා. නිසා සාංශාරික සත්‍යයන් දඩයක් කරුවන්ම තමයි. එතකොට දඩේම තියෙනවා. තමන් දඩයන් කරගන්න යන දේ තමන්ට ඉදිරියෙන් තියෙනවා. ඉතින් ඒ පසුපස දුවලා දුවලා අල්ලගන්න දඩේම. දැන් කෙනෙක් දැන් ඔය කුළුහරකෙක් වල්ලූරෙක් වගේ පසුපස දුවනකොට සමහර විට ලොකු ගහක් වටේ දැන් ඌරක් දුවනවා, දඩයක් කාරයක් දුවනවා. දැන් ඔහම දුවනකොට ඌරක් දුවනවා මේ දඩයක් කාරයෙන් බේරෙන්න. දඩයක් කාරය දුවනවා ඌරව අල්ලගන්න. දැන් මෙහෙම ඒ ලොකු ගහක් වටේ රවුන්ඩ් දෙක තුනක් කරකැවෙනකොට ඇත්තටම කවුද දඩයක් කරු, කවුද දඩේම කියලා හිතාගන්න බෑ. දඩයක් කාරය පිටිපස්සෙන් ඇල්ලලා බැලුවහම පේනවා ඌර තමන් පස්සෙන් පන්නනවා නේ. කුළුහරක එනවා, මරු විකලෙන් එනවා. ඇත්තටම අහුනොත් විනාශ කරලා දානවා. ඒ නිසා දඩයක් කාරය හයියෙන් දුවන්න ඕනේ. දැන් හයියෙන් දුවන්නේ අර දඩේ මල්ල ගන්නවට වැඩිය තමන් බේරෙන්න. ඉතින් ඌරත් පිටිපස්සෙන් ඇල්ලලා බැලුවහම පේනවා තමන් පස්සේ එනවා. ඉස්සරහෙන් බැලුවහම පේනවා තමන්ගේ දඩේම. දැන් මේ තමයි ඇත්ත. මේ තමයි සාංශාරික පැවැත්මේ චක්‍රයට අහුණු අප හැම දෙනා පිළිබඳවම ඇත්ත. ඉදිරියෙන් අපිට දඩේම පේනවා, පිටිපසෙන් දඩයක් කරු පේනවා. එතකොට මේ දඩේම තමයි දඩයක් කරු. මේ බලන විදිය වෙනස් වුණ ගමන්ම දඩේම දඩයක් කරු වෙනවා. ඉදිරිපසින් බලනකොට දඩේම විදියට පේනවා, පිටිපසින් හැරිලා බලනකොට දඩයක් කරු විදියට පේනවා. ඉතින් ගැළවීමක් නැහැ. ඉදිරියට සතුට තියෙනවා, පිටිපස දුක. දැන් ඉදිරියෙන් ගිහලා දඩේම අල්ලගත්තොත් සතුටුයි. පිටිපසින් එන දඩයක් කාරයා තමන් අල්ලගත්තොත් දුකයි. එතකොට මේ පැවැත්මේ චක්‍රයෙන් බේරිල්ලක් නැහැ ඕක ඇතුළ කරකැවෙනකල. ඒ නිසා මේ තමන්ව අත්හැරලා දාන්න. තමන් දඩයක් කරු කියන එක අත්හරින්න. එතකොට දඩේම නැති වෙලා යනවා. තමන් දඩයක් කරු නොවුණු ගමන්ම දඩේමක් නැහැ. ඒ දඩයක් කරු ඉන්න තුරුයි දඩේම තියෙන්නේ. ඒ ජවනිකාවෙන් අයින් වෙනවා. එයාව අත්හැරලා දාන්න. එතකොට ඒ අත්හැරීමල තමයි තමන්ම දඩේම වෙනවා කියන්නේ. දඩයක් කරුම තමයි දඩේම. ඒ වෙන කාගේවත් දඩේමක් නෙමෙයි, තමන්ගේම දඩේම. එයාව අත්හරින්න. එයාවත් නොහැර ලෝකේම අත්හැරියත් ලෝකේම එතන තියෙනවා. කිසිවක් අත්හැරලා නැහැ.
පුතේ හතර දවස්ථා කියලා ලෝකයක් යටදී මමත් වැරදි කියන එක. ඒක ඔබතුමාගේ මතය වුණේ දුර්ලභයි කියලා. ඒක අපිට විතර නැහැ නම් සමාවෙන්න කියන වචන. අනිත් විදිහ මමත් සමාවෙන්න කියන අයත් සමාවෙන්න කියනවා. උදාහරණයක් තමයි කවරට කාර් මාර්ගය දෙනවා. යා කල්පනාමින් නැතුව යන්නේ. යා දැරේ. කහයිද තියෙද්දි වෙන කෙනෙක් යනවා. ඒකුල් මහත්තයෙක් දෙයන් හප්පනවා. දැත් වැරදි. ඒකත් දෙන්නම එකන වැරද්දක් තියෙනවා. ඒක හැමතිස්සෙම සමා වෙන්න කියන වචනේ හුව මාරු කරගන්නවා. ඒ කියන්නේ දෙපාර්ශ්වයෙන් වැරදි කෙනෙක් නේද?
ඔයන් පාර්ශ්ව.
ඔව් මමත් වැරදි, ලෝකයක් වැරදි කියන අදහස අර්ථගෙන වෙනවද? අපට උදාහරණයක් වොත් ගුරුවරයෙක් උගන්වනවා. නමුත් ඒ ගුරුවරයා පිළිවෙත් උගන්වන කෙනෙක් නෙමෙයි. ඒක ළමයාට තේරෙන්නේ නැහැ. ගුරුවරයා හරියට උගන්වන්නේ නැත්නම් ළමයා හරියට අහගෙන ඉන්නේ නැහැ. ඒතර දෙපාර්ශ්වම වැරදි නේද?
නෑ, එහෙම කෙනෙක්ව ගුරුවරයෙක් කරපුවා ඒ වැරද්ද. ඒ දෙන්නගේ නෙමෙයි වැරද්ද.
නෑ, ඒ අවස්ථාව ගැන බැලුවොත් ඒතර එතන ඉන්න ලෝකෙ
නෑ පොදු
වැරදි ලෝකයක් වැරදි.
නෑ, කීප දිනෙකට එකතු වෙලා වැරදි කරන්න පුළුවන් නේ. ද වැරද්ද කියන එක සාමූහිකව කරන්න පුළුවන් දෙයක් නේ. කීප දෙනෙකුට එකතුලා වැරද්දක් කරන්න පුළුවන්. දැන් බැන ගන්න පුළුවන් නේ දෙන්නෙකුට එකතුලා බැන ගන්න පුළුවන්. එතකොට දෙන්නම වැරදි.
එතන මං කියන්නේ එහෙම සුළුයි නේද කියන එක අවස්ථාන්තරව.
ඔව්, එහෙම පොදුවේ වැරදි කරන එක සාමූහිකව වැරදි කිරීම සුළුයි. හැබැයි කෙනෙකුට එහෙම සිතවිල්ලක් එන එක මාත් වැරදි, ලෝකයක් වැරදි. ඒ කියන්නේ මේක 100%ක්ම, මාත් 100%ක්ම වැරදි, ලෝකයන් 100%ක්ම වැරදි කියන තැන, මේ දෙකම හදන්න බෑ කියන තැන ඒ සිතවිල්ල බොහොම දුර්ලභයි. දාතනේ පාරමාරුණාට පස්සේ එතනින් ඉවරයි ඒ ප්‍රශ්නේ.
නමුත් මේ අවස්ථා හතරම එක කාලයක් තුළ යෙදෙන්න පුළුවන් නේද? වරින් වර මා වේවි.
හතර වෙනි අවස්ථාවට ආවොත් එයා ආපහු යන්නේ එකට දෙකට තුනට. ඒ හතර වෙනි අවස්ථාව බොහොම මේ බරපතල අවස්ථාවක්. ඒක නිකන් අපි දෙන්නේ බැනගෙන ආවත් වැඩදී මාත් වැඩදී ගණන් ගන්න එපා අපි කාගෙත් වැඩදී වෙනවා කියලා යන්නේ අවස්ථාව ගැන නෙමෙයි. ඒක ඒ අවස්ථාව බොහොම සරල අවස්ථාවක්. කෙනෙකුට පේනවා විසඳුමක් නැහැ කියලා තමන්ගේ ප්‍රශ්නෙට. තමන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුමක් නැහැ. මා තුල විසඳුමකුත් නැහැ. ලෝකයේ තුල විසඳුමකුත් නැහැ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ලෝකයේ වැරද්ද. මේ ඉපදිච්ච ලෝකයේ වැරද්ද. එහෙම වැරදි ලෝකයක මම ඉපදිච්ච එකත් මගේ වැරද්ද. ඒතර ඒ විදිහට ඒක බොහොම ගැඹුරින් එන සිතවිල්ලක්. ඔය මාත් වැරදි ලෝකයක් වැරදි කියන එක. මතු පිට සිතවිල්ලක් නෙමෙයි. එහෙම හිතෙන්නේ නැහැ කෙනෙකුට ගැඹුරින්. ගැඹුරින් කියන්නේ එහෙම බරපතල සිතවිල්ලක් එන එහෙම ආවොත් ඒ තැනත්තට හවුවරණක් නැහැ. කිසිම තැනක හවුවරණක් නැහැ. දැන් සමහර ඔබතුමාට මොන ගැහැලා ඇති ඔබතුමාගේ වෘත්තිය අනුවත් එහෙම අවස්ථා බොහොම දුර්ලභයි. හැබැයි මේ කිසිම ආගමකින් පිළිසරණක් නැති මොන ආගමට ගියත් වැඩක් උන්නේ නැහැ කියන මොන පූජාව කරත් වැඩක් නැහැ. මොන බේත ගත්තත් හොඳ වෙන්නේ නැහැ. මේක මගේ කර්මයේ උපන් හැටි නැත්තම් දෙවියන් වහන්සේගේ ශාපය මොකක් හරි කියලා ඒ අසුභ විදිහටම Taman dihai ලෝකේ දිහායි බලන 100%ක් මේ අසුභ කියන අන්තයේ මේ ඉන්නයි. ඒ එහෙමයි බොහොම දුර්ලභයි. එහෙම ලේසි නෑ. ඒ තමයි ඉතින් මට ඕනේ ඵලයේ මගෙන් ගන්න පුළුවන් කියන එක. අනුන්ගේ නෙමෙයි, තමන්ගෙන් ගන්න පුළුවන්. දැන් ගන්න නැහැ, හැබැයි ගන්නට පුළුවන්. රෝස පැලයකින් රෝස මලක් නේ ගන්න පුළුවන්. ඇන්තූරියම් පැලයකින් ඇන්තූරියම් මලක්. කොස් ගහකින් කොස් ගෙඩියක්, අඹ ගහකින් අඹ ගෙඩියක්. දැන් කොස් ගහකින් අඹ ගෙඩියක් ගන්නටවත්, ඇන්තූරියම් ගහකින් රෝස මලක් ගන්නවත් බැහැ. ඒ ඵලයේ ඒක නිශ්චිතයි මොන ඵලයේද ගන්න පුළුවන් කියන එක. ඒ ඵලයේ නොලැබී යන්නත් පුළුවන්. හරියට පෝර වැටුන්නේ නැත්නම්, ඉරේලිය වැටුන්නේ නැත්නම්, අනිත් දේවල් නොලැබුණොත් ඒ ඵලයවත් ලැබෙන්නේ නැහැ. ලැබෙනවා නම් ඒ සියල්ල එකතු වුණාම ලැබෙන්නේ ඒ එක ඵලයක් විතරයි. ඒ ඵල දෙකක් ලැබෙන්නේ නැහැ නේ. ඇන්තුරුණි රෝසයි දෙකම, කොසු යඹයි දෙකම එහෙම ලැබෙන්නේ නැහැ එක ගහකින්. අපි දැන් මනුෂ්‍ය රුක්ෂය කප්රුකක්. මනුෂ්‍ය රුක්ෂයේ මිනිස් ගහ කියන එක කප්රුකක්. කප්රුකක් සිතූ පැතූ සියල්ල ලබා ගන්න පුළුවන්. සිතූ පැතූ සියල්ලම ඕනෑම ඵලයක් ගන්න පුළුවන් තමන්ගේ. ඉතින් තමන් කප්රුකක් කියන එක දන්නේ නැතිකම නිසායි මේ තුත්තිරි ගස් ඉස්සරහා වැඳ වැටි වැටි ඉන්නේ. ඒ වයින් මේ ඉල්ල ඉල්ල ඉන්නේයි ගන්නෙයි ඒ පුංචි පුංචි ප්‍රතිඵල වලට ගැති වෙලා ඉන්නේ. මොනවද මිනිස්සෙකුට කරන්න බැරි? හිතුවොත් ඒ නිවැරදි පාර හොයාගත්තොත් සහ අවශ්‍ය උත්සාහය ගත්තොත් ඒ කාරණා තුන අදිෂ්ඨානයක් තිබුණොත් නිවැරදි ක්‍රමවේදය දන්නවනම් සහ අවශ්‍ය ප්‍රමාණයට උත්සාහ කරනවනම් මොනවද කරගන්න බෑ?
ඒ සිතුලි තුනම තමයි කුත්තිල තුන දෙනාම සිතුලි තුනම එක දවසක් කරලා දිනන්න පුළන්නේ. ඒ වගේම අපේ ජීවිත කාලයම ගත්තොත් සාමාන්‍ය සමාජයේ අපි පොළොක් එක්ක අපි පොළොවේ දගෙන ලෝක විද්‍යාව ගත්තොත් එහෙනම් අපි එතන ඉඳන් පුළුවන් අපිත් හරි අපේ පොළොවත් හරි කියලා අපි වැඩ කරන තැන හිතන්න පුළුවන් මම හරි අනිත් අය වැරදි කියලා. එතකොට අපි ආගම දහම පැත්තෙන් අපි ඉඳන් පුළුවන් තුන්වෙනි අවස්ථාව මම මගේ අඩුපාඩු තියෙනවා කියන දැන හිතන්න පුළුවන්. ඒ වගේ හිතන පුද්ගලයෙකුට තමන් ජීවත් වෙන්න නම් කොහොමගේ තැනට දෙන්න ඕනේ කොහොමගේ දෙයක් හිතන්න ඕනේ.
ඔව් දැන් එහෙම හිතීම හොඳයි. හැබැයි ඒ හිතීමෙන් එහාට ගිහලා දකින්න ඕනේ. දැන් අපි හිතුවට මම වැරදි කියලා මගේ අඩුපාඩු තියෙනවා කියලා ඒ සිතවිල්ලක් විතරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අඩුපාඩු දකින්නට ඕනේ. අඩුපාඩු මොනවද තියෙන අඩුපාඩු කියලා. ඉතින් අඩුපාඩු දකින්න ක්‍රම කීපයක් තියෙනවානේ. එකක් තමයි කෙලින්ම අනිත්‍යයි කියලා දෙනවා. අනිත්‍යය පෙන්නලා දෙනවා අඩුපාඩු. හොඳිනුත් කියලා දෙනවා නරකිනුත් කියලා දෙනවා. ඉතින් තව කෙනෙක් අපිට දොස් කියනකොට ඒ උදව්වක් කරගන්න පුළුවන් අපේ එහෙම අඩුපාඩුවක් තියෙනවද කියලා දැනගන්න. ඒ කියන විදිහේ අඩුපාඩුවක් තියෙනවද? ඒ කෙනේ ඕනෑම කෙනෙක් අපිට දොස් කියනකොට අපි ළඟ තියෙන අඩුපාඩුකම් දෙකක් ගැන අපිට දැනගන්න ඉඩ ලැබෙනවා. එක අඩුපාඩුවක් තමයි කියන අඩුපාඩුව. ඒ මොනවා හරි කියනවනේ. ඔයා හරි ආත්මార్థකාමී කියලා කෙනෙක් දොස් කිව්වා කියන්නේ ඔයා ගැනමයි හිතන්නේ. එතකොට එහෙම මම ඇත්තටම ආත්මార్థකාමීද කියා එහෙම අඩුපාඩුවක් තියෙනවද කියලා ඔන්න ඒ කියන ඒ චෝදනාව උදව් කරගන්න පුළුවන් හොයාගන්න. දෙවෙනි අඩුපාඩුව තමයි කෙනෙක් අපිට දොස් කියනකොට ඉවසන්න පුළුවන්ද කියන එක. කොතෙක් දුරට ඉවසන්න පුළුවන්ද? ඒ ගැන අපිට තරහ ගන්න නැතුව ඉන්න පුළුවන්ද? එතකොට ඒ අඩුපාඩුව තියෙනවා. ඉතින් ඕනෑම චෝදනාවකදී ඔය අඩුපාඩු දෙක තියෙනවද කියලා අපිට දැනගන්න පුළුවන්. ඒ කරන චෝදනාවෙන් කියන අඩුපාඩුවයි මොනම චෝදනාවක් කරත් ඒ ඇත්ත හෝ බොරු හෝ ඒ චෝදනාව ඇත්ත බොරු එක වෙනම කාරණයක් ඉවසන්න පුළුවන්ද අපිට? කොතෙක් දුරට ඉවසන්න පුළුවන්ද? එතකොට ඒ අඩුපාඩු දැනගන්න පුළුවන් එක ක්‍රමයක්. ඉතින් අනිත් අයට සමහර විට අපේ අඩුපාඩු පේනවා අපිට නොපෙනෙන. එම නිසා අඩුපාඩු පෙන්වා දෙන කවුරු හරි ඉන්නවා නම් මිත්‍රයන් හරි ඥාතීන් හරි හතුරන් හරි ඒ ලොකු භාග්යයක්. දහමේ කියන්නේ නම් මේ නිධානයක් පෙන්වලා දෙනවා වගේ සතුට වෙන්න කියලා අඩුපාඩුවක් පෙන්වලා දෙනකොට නිධානයක් පෙන්වනවා වගේ. මොකද ඒ අඩුපාඩු හදාගත්තේ නැත්නම් ඊට වැඩිය පරිහානියකටපත් වෙන්නේ. ඒතර පොහසත් කෙනෙක් වෙන්න පුළුවන් අඩුපාඩුවක් හදාගත්තොත්. ඒ කොහොමත් කාටවත් බෑ අපි ළඟ තියෙන සියලුම අඩුපාඩුකම් පෙන්වලා දෙන්න. සියලු මේවා තියා 10 එකක්වත් පෙන්වලා දෙන්න බෑ කිසි කෙනෙකුට. ඒ නිසා තමන්ම තමයි හොයාගන්න ඕනේ. ඒ වගේ කීම තව කෙනෙකුට දෙන්න බෑ. ඇයි මට කලින් කිව්වේ නැත්තේ? ඇයි මට කියලා දුන්නේ නැත්තේ? එදා කිව්වනම් හරිනි කියලා එහෙම අනිත් අයට ඒ වැරද්ද දාන්න බෑ. අපි අපේ වැරද්දක් අඩුපාඩුවක් වුණ ගමන් අපි ආපහු ඒක හරවනවා අනිත් පැත්තට. එක දෙමව්පියන්ට කියන පුංචි කාලේ කියලා දුන්නේ නෑ. ගුරුවරුන්ට බයිනෝ අපිට ඒ වගේන්නේ නෑ. විවාහයට බහිනවා. එහෙම නෙමෙයි ඒක එක අපේ වගකීමනේ. අපේ අඩුපාඩු හඳුනාගන්නේ ඒ කාටවත් ඒ රස්සාවක් නෑනේ අඩුපාඩු පෙන්වලා දීමේ වෘතිය කියලා කරන්නේ. එහෙම එකක් නෑ නිසා ඒ අපි වගකීම් බාර අරගෙන අපි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හොයලා බලන්න ඕනේ. තර අපිම දකින්නට ඕනේ අපේ අඩුපාඩුකම්. දැක්කොත් පමණයි ඒ අඩුපාඩුකම් මගහැරව ගන්න කෙනෙක් උනන්දු වෙන්නේ. හිතුවට මදි. අපි ප්‍රත්‍යජනයි අපි මිනිස්සු වැරදි කිරීම මිනිස් ගතියත් එහෙම හිතුවට වැඩක් නැහැ. එහෙම හිත හිත අපි ඒ කරන දේ දිගටම කරගෙන යනවා. ඒ නිසානේ අර රාහුල හාමුදුරුවෝ නේද හැමදාම උදේට නේද මකද හාමුදුරුවෝ
අවවාද
අවවාද හැමදාම දෙතේ හඳුර වැරදි කරපු කෙනෙකුත් නෙමෙයිනේ රාහුල හඳුරු. හැබැයි මේ හැමදාම දෙයට වැලි මිටක් අරගෙන පොළවෙන් ඒ වැලි මිට උඩ දාලා අද දවසේ මට මෙපමණ වූ අඩුපාඩුකම් මගේ අඩුපාඩුකම් ගැන දැනගන්න ලැබේවා කියලා අනිත් අයගෙන් ඒ ගැන ඒ අඩුපාඩුකම් ගැන මට අනිත් අයගෙන් දැනගන්න ලැබේවා කියලා මගේ අඩුපාඩුකම් ගැන. එහෙම ඈ
තමයි. ඔව් මානෙ කියන්නේ වැරද්දක් නෙවෙයි.
මොකද්ද?
මානෙ කියන්නේ.
ඔව් ඉතින් මානෙයත් වැරද්දක්. මානෙ නිසා බොහෝ වැරදි කරනවා. අපි දෙකම වෙනවා. මානෙ එක පැත්තකින් හේතුවක් අනිත් පැත්තෙන් ඵලයක්. ඈ මානෙ නිසානේ අපි මේ වැරදි පිළිගන්නේ නැත්තේ. ඒ වැරද්දක් පිළිගැනීම Tamante தත්තෙට මදි කියලා හිතනවා.
සමහරවිට ඉතින්දි මම දකින දේ සර් මේ රාහුල හාමුදුරන්ට ඕනකම තියෙනවා මානෙ මානෙ නැති කරන්න. හැබැයි එයාගේ අභ්‍යන්තරේ මානියක් තියෙනවා. හැබැයි ඕනකම තිබ්බට අභ්‍යන්තර තියෙන මානිය නැති වෙන්නේ. ඒක තමයි වැරද්දට අපිට දෙන්නේ. ඉතින් අපි ඒ කොහොමද අඳුරගන්නේ? කියන්නේ අපිටත් සමාධිය ඕනේ. හැබැයි ඒ වැරද්ද අපි අතුල තියෙනවා. බුදුහාඳුරේ ඉතින්ද කියන්න පුළුවන්.
ඒ වෙස්මුණ දාලා තියෙන හරි කියන වෙස්මුණ එන්නේ මානෙන් තමයි. මම හරි. ඒතර කවුරු හරි වැරදි කිව්වොත් එහෙම තමන් ඒ රිදෙන්නේ මානෙටනේ. මානෙ නිසායි රිදෙන්නේ.
මම ඒක දැකලා එක වැරද්දක් හදාගන්නවා. ඒක අලුතින් තවත් අපි හිතන්නේ නැති වැරද්දක් නිර්මාණය වෙන්නේ නැද්ද?
වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒ අලුත් වැරදි වෙන්න පුළුවන්. අලුත් වැරදි වෙන්න පුළුවන් ඕනේ තරම්.
ඒක මම ඒක කියන්නේ හැම දෙයක්ම අපිට එහෙම දකින්න අපහසුතාවයක් තියෙනවා නේද?
ඔය සියල්ල එකවර දකින්න බෑ අපිට. ඒ සියලුම වැරදි කීයද මොනවද කියලා එකවර දකින්න බෑ. එකින් එක තමයි දකින්න වෙන්නේ. ඉතින් ඒ නිසා
අලුතෙන් එකතු වෙනවා කියලා
ඒක. අලුතෙන් එකතු වෙනවා. ඒ නිසා අලුතෙන් එකතු කරගන්න දේවල් පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න. මොනවද එකතු කරගන්නේ? මොනවද එකතු කර නොගත යුත්තේ? මොනවද අලුතෙන් ඇති කරගත යුතු දේ නොකත යුතු දේ කියන එක ගැන අපි තීරණය කරන්න ඕනේ. ඉබේට ඇති වෙන්න දෙන්න හොඳ නෑ මොනවා. ඒ ඉබේට අලුතෙන් දේවල් එන්නේ ආශ්‍රයෙන්නේ. ආශ්‍රයෙන් කියන්නේ පුද්ගලයන්ගෙන් පත්‍ර වලින් නාට්‍ය වලින් චිත්‍රපටි වලින් එහෙමනේ අලුත් දේවල් එන්නේ නිකම් එන්නේ නැහැ. එතකොට කෙනෙක් ඇසුරු කරනකොට අපි සිහියෙන් ඇසුරු කරන්න ඕනේ. මෙයාගෙන් ගන්නෙ මොනවද නොගන්නෙ මොනවද කියන එක. එහෙම නැත්නම් ඕනම දෙයක් බෝ වෙන්න පුළුවන්. ඒත් නාට්‍යයක් බලනකොට චිත්‍රපටියක් බලනකොට පත්‍රයක් කියවන විට එයින් ගත යුත්තේ මොකද්ද? හලයුත්තේ කුමක්ද කියන ගැන අපි අවදියෙන් ඉන්නට ඕනේ. එහෙම නැත්නම් ඔහි අසීහියෙන් පත්‍රය බැලුවොත් අසීහියෙන් නාට්‍යයක් කියවුවොත් බැලුවොත් ඇහුවොත් නැරඹුවොත් වෙන්නේ නොගතිතු දේ අපි තුලට ගිහිල්ලා උරාගෙන තියෙන්න පුළුවන්. ඒවා අපි දන්නේ නැහැ. ඒවා යටිහිතට ගිහිල්ලා අපේ ගති වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක් වුණාම අපි ඒ විදිහට ක්‍රියා කරන්න පුළුවන් පස්සේ දවසක. එනිසා ඒයින් බේරෙන්න බෑ අපිට. බේරෙන්න තියෙන එකම ක්‍රමේ තමයි සීයෙන් සිටීම. වෙන බේරෙන්න ක්‍රමයක් නැහැ. එනැතින් තනි වෙන්න ඕනේ. සියල්ලම අත්හැරලා දාලා පත්තර බලන්න නැතුව, ටෙලිවිෂන් බලන්න නැතුව, රේඩියෝ අහන්න නැතුව, කවුරුවත් ආශ්‍රය කරන්න නැතුව සම්පූර්ණයෙන් හුදකලා වුණොත් Taman ළඟ තියෙන වැරදි ටික තියාගෙන ඉන්න පුළුවන්. අලුතෙන් වැරදි හදාගන්න නැතුව තියෙන වැරදි ටික තියාගෙන ඉන්න පුළුවන්.
සර් මට ඉස්සෙල්ලා මතුවෙච්ච ගැටලුව අර රාහුල් හන්දලගේ උදාහරණයට ගත්ත කියන්නේ හැදී දැන් අපි හිතනවා අපි මේ වැරද්ද තියනවා කියලා. ඊට පස්සේ දැන් රාහුල් හන්දලගම අගනේ අපි ගත්ත අපි හිතන මේ වැරද්ද තියනවා අපි උත්සාහ ගන්නවා ඒක නැති කරගන්න. මානේ කිම් ඒක නැති කරගන්න. ඊට පස්සේ අපි හිතනවා නැති වුණා කියලා. අපි නැති වෙලා නැහැ. ඒ රාහුල් හන්දලත් නැති වුණා නම් ඉතලට ගියේ වෙන්නේ යන්න බැරි නැත් ඒක තිබින්න. ඒ වගේ අපිත් ගොඩක් දේවල් තියනවා කියලා හිතනවා. හැබැයි අපි හිතන නැති වුණා කියලා. ඉතින් ඒක හරියට සමගි දෙය බැලලා හරි අඳුරගන්නේ කොහොමද? ගොඩක් දේවල් අපි දෙය බැලුවරත් අපි පේන්නේ නැහැ වගේ.
කොහොමද තමයි අවස්ථාවදී නෑ නාවලම් ඒ දුආහන් ගොයින්. මේ පැද්දකින් කිව්වොත්
ඒ මොනවටද අවස්ථාව තියෙන්නේ?
මානෙ ඇති කරගන්න.
ආ මානෙට. ආ ඒකට ඉතින් ඒව නැති වුණත් මානිය ඕන කෙනෙකුට ඇති කරගන්න පුළුවන් නේ ආන්දරේ.
අපිට මුකුත් නැතුනේ මානිය
තමයි. ඒ මානිය කියන්නේ එහෙම මේ පදනමක් ඇතුව ඇති වෙන දෙයකට නෙමෙයි. පදනමක් ඕනේ මානිය ඇති කරගන්න. දැන් කුල මානිය ගන්න. ඉතින් එහෙම එකක් නැහැනේ. මේ කුලේ කියලා එකක් හොයාගන්න නැහැනේ. නැති වුණත් ඒ මානිය ඇති කරගන්න පුළුවන්. දැන් මේ මොනවා හරි අඩුපාඩුවක් Taman ළඟ තියෙන දුර්වලකමක් අපි දැක්කද හරියටම දැක්කද කියන එක තමයි මුලින්ම මේ හොයාගන්නට ඕනේ කන්නේ අපි දැක්කද එහෙම නැත්නම් කවුරු හරි කිව්ව පමණින් පිළිගත්තද ତර දැක්කනම් එයින් Tamanට වෙන හානිය අනුන්ට වෙන හානිය දෙකම අපි අවබෝධ කරගත්තා ඒ දෙකම අවබෝධ වෙන්න ඕනේ. මේ අඩුපාඩු නිසා තමන්ට වෙන්නේ මොන හානියක්ද? අනුන්ට වෙන්නේ මොන හානියක්ද? තමන්ගේ පැත්තෙන් බලන්න ඕනේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට වෙන හානිය. සමහරට මේ අඩුපාඩු නිසා භෞතික ලෞකික ජීවිතයට උදව්වක් වෙන්න පුළුවන්. බොහෝ අඩුපාඩු නිසා දැන් බොරු කියනවා කියන්නේ. බොරු කීම නිසා කෙනෙක්ගේ ව්‍යාපාරේ දියුණු කරගන්න පුළුවන්. తాවකාලික විදියට. ඒතර ඒ වාසිය නෙමෙයි බලන්න ඕනේ. ආධ්‍යාත්මික වශයෙන් වෙන හානිය. ඒ ආධ්‍යාත්මික ගමනට වෙන පාඩුව තමයි තක්ෂේරු කරන්න ඕනේ. ඊට පස්සේ ඒ උත්සාහයක් කරන්නට ඕනේ. ඒ වැරද්ද හදාගන්න, නිවැරදි කරගන්න උත්සාහයක් ගන්නට ඕනේ. නිරුත්සාහකෝ වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඔන්න අපි හිතන දැන් මම එහෙම දෙයක් කරන්නේ මත්පැන් බීම ගන්නට. ඒතකොට මත්පැන් බොන කෙනෙකුට පුළුවන් තීරණයක් ගන්න ඒකේ වෙන හානිය දැකලා සිහිමද වීම, අමතක වීම, නොකිය යුතු දේ කියවෙනවා, කියන්න ඕනේ දේ කියවෙන්නේ නැහැ. මේ සියලුම හානි නිසා මම මත්පැන් බීම නවත්තනවා කියලා තීරණයක් ගන්න පුළුවන්. ඉතින් එතකොට ඒ ක්‍රියාත්මක කරන්නත් ඕනේ. ඒ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ප්‍රායෝගික කාරණා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරාම අන්න දැන් බොන්නේ නැහැ. දැන් මම මත්පැන් නොබෙන කෙනෙක්. ඉතින් ඒක දන්නවනේ. Taman දන්නවනේ බොනවද නැද්ද කියන එක. දැන් එහෙම වැරදි තියෙනවා පේන්නම තියෙනවා. Tamanටම පුළුවන්. අනිත් අයටත් පුළුවන්. එයා දැන් බොන්නේ නැහැ. ඉස්සර බිව දැන් බොන්නේ නැහැ. ඊවැගේම සියුම් කාරණාවක් තියෙනවා. ඒ සියුම් කාරණාවට සියුම් සිහියක් ඕන. වල් පැලයක් උදුල්ලා තියෙන වල් පැලයක් අපිට ඒක උදුල්ලා දාන්න පුළුවන්. දැන් ඒ වල් පැලේ නෑ. කලින් තිබුණා දැන් නෑ. හැබැයි සමහරට අපි මුලින්මනේ මේ නම් උදුල්ලා දැම්මේ ආයෙත් වැස්සක් වැස්සාම එතන ඔව් පැලේ ලැයින්න පුළුවන්.
සීන් කියොත් ඒක එනවා.
ඔව් ඒ දැල්ලක් එනකොටම දකින්න. හැබැයි වහිනකල් අපිට තේරෙන්නේ නෑනේ. වහිනකල් තේරෙන්නේ නෑ එතන මොකද පේන්නේ නෑ වගේ. වයින්නම ඕනේ වැස්සොත් තමයි තේරෙන්නේ. අන්න වැස්සොත් තමයි දල්ලක් එන්නේ ඊට පස්සේ. ඒ වගේ සිද්ධියකට ආයි මොහොන දෙන්න ඕන. මොහොන දුන්නාම තමයි Tamanටම තක්ෂේරු කරගන්න පුළුවන් තව දුරටත් ඒ අඩුපාඩුව තියෙනවද නැද්ද කියලා. ඒ නිසා සිදුවීම් වටිනවා. ජීවිතේට මොහොන දීම අත්‍යවශ්‍යයි. ජීවිතේම තමයි විභාගය. වෙන විභාග නැහැ. තමන්ගේ ප්‍රගතිය මනින්ට තියෙන හොඳම විභාගය තමයි ජීවිතේ, ජීවත් වීම. එනිසා අවසාන සහතිකේ ලියා ගැනීම පැත්තකින් දාලා මම දැන් සර්ව නිර්දෝෂී කියන ඒ සහතිකේ ලියන්න බෑනේ අපි. එනිසා తాවකාලික සහතික ටිකක් ලියාගත්තට කමක් නැහැ. අතර ඊළඟ සිද්ධියේදී බලනවා කීයක් 100ට කීයක් අඩුද? 100ට කීයක් ලකුණු දෙන්න පුළුවන්?
ඒ දෙන්නේ දැන් අපිට මොන වෙදි තේන දෙයක් තමයි හැමදේකම රිද්මයක් තියෙන ස්වභාවිකව. ඒ ස්වභාවික රිද්මය පවතින කල ඒක බොහොම යසාවීර ක්‍රියාකරමින් පවතිනවා. ඒකට බාහිර බලපෑම් එල්ලමු ගමන් මේ රිද්මය විකෘති ත්වයටපත් වෙනවා. භාවනාව අපි අපේ නියම ස්වභාවික රිද්මයට අපි වෙනවා නේද?
ඒ අපි ඉන්නේ මේ විකෘති වුණු රිද්මේකනේ. අපි හදාගත්ත රිද්මේක ඉන්නේ. ඒ ස්වභාවික රිද්මේ නෙමෙයි අපි ඉන්නේ කිසිම දෙයක. හුස්ම වුණත් අපේ ස්වභාවිකව ඒ රිද්මයානුකූලව වෙන්නේ නැහැනේ හුස්ම. අපේ හුස්ම හරීම කෘතිමයි. විකෘති. ආස්වාස ප්‍රස්වාස දෙක හරිනම් බොහොම සහයෝගයෙන් සමාදානයෙන් එකිනෙකට උපකාර කරගනිමින් සිදුවෙන්න ඕන දෙකක් නේ ආස්වාසය ප්‍රස්වාසය. හැබැයි දැන් සාමාන්‍යයෙන් ඉන්නේ මේ දෙන්න ගහ ගන්නවා. ඔය ආස්වාසය ප්‍රස්වාසය දෙක අපේ නහය ඇතුලේ ගහ ගන්නවා. තරංගය. ප්‍රස්වාසය පිට වෙනකොට ආස්වාසය ගන්නවා. මේ දෙක අරය පිට වෙලා ඉවරෙන්න කලින් මෙයා එනවා. පිට වෙනකල් ඉන්න බෑ හදිස්සි. එතනම තරංගი තියෙන්නේ. ඉතින් එතනින් හුස්මෙන් පටන් ගත්තොත් ඒ තරංගය ඒ විකෘති කිරීම ඉතින් හැම දෙයකටම තියෙනවා. ඒ කිසිම දෙයක ස්වභාවික රිද්මයක් නැහැ. ඉතින් ඒ නිසාම අපේ දැන් හුස්ම අස්වාභාවික නම් ශාරීරික පැවැත්ම ස්වභාවික වෙන්න බෑනේ. විවිධ ආබාධ විශ්වසන ආබාධ ඉතරනේ අනිත් හැම දෙයක්ම ගැටලුවක් ඊට පස්සේ. භාවනා කරන්න ආනාපාන සතිය කරන්න පටන් ගත්තාම මේ කාරණේ තේරෙනවා. හොඳට හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට පේනවා ආස්වාසේ දැන් හරිනම් අපි පොතේ හැටියට සෞඛ්‍ය විද්‍යාවට අනුව ජීව විද්‍යාවට අනුව සතිපට්ඨාන සූත්‍රයට අනුව නම් වෙන්නට ඕනේ ආස්වාසේ ආස්වාසයෙන් පස්සේ ප්‍රස්වාසේ. එහෙමනේ වෙන්න ඕනේ. නමුත් එහෙම පොතේ එහෙම තිබ්බට එහෙම නෙමෙයි වෙන්නේ. කියන ආස්වාසය සම්පූර්ණයෙන් දැකලා ඉවර වෙලා නෙමේ ප්‍රස්වාසය දකින්නේ. මේ ආස්වාසයේ මැදදී ප්‍රස්වාසය, ප්‍රස්වාසයේ මැදදී ආස්වාසය. මේ දෙක කවලම් වෙනවා. හොඳට බලන්න මේ මොහොතේ බලවත් වෙන්නේ. ඈ. ඔව් මේ හුස්ම ගන්නවද පිට කරනවද හොයාගන්න බෑ. ගන්නවා කියන්නත් බෑ පිට කරනවා කියන්නත් බෑ. මේ දෙකටම එකතු වෙලා මිශ්‍ර වෙලා හුස්ම කරගෙන ඉවරෙන්න කලින් පිට කරනවා, පිට කළ ඉවරෙන්න කලින් ගන්නවා. එතකොට අපි මේ ගන්නේ පිට කරන වාතේම. පිරිසිදු වාතේ නෙමෙයි, අපිම අපිරිසිදු කළ වාතේ තමයි ආපහු අපි ආස්වාස කරන්නේ. එතකොට මේ අවුල, මෙතන අවුලක් තියෙන්නේ. මේ හදිස්සියක්, ආතතියක් මෙතනම තියෙනවා. ඒ අපේ ආතතිය මූලිකම අවස්ථාවක් තමයි ඔය කාය සංඛාරවල තියෙන ආතතිය. ඔය ආස්වාස ප්‍රස්වාස දෙකේ තියෙන ආතතිය. හදිස්සිය. ඉතින් අපි හදිස්සියක් නැතුව මේ දිහා බලන් ඉන්න හදිස්සි වෙන්න එපා. මේ ආස්වාසයේද ප්‍රස්වාසයේද කියලා හොයාගන්න ඕනි කියලා හදිස්සි වෙන්න එපා. මේ හදිස්සි වුණොත් තවත් මේ ආස්වාද ප්‍රස්වාස කලබල වෙනවා, අවුල් වෙනවා. ඉතින් හදිස්සියක් නැතුව ඉන්න. ඔය ආනාපාන සති භාවනාව හදිස්සියෙන් කරන්න බෑ. වාඩි වුණු ගමන්ම හුස්ම දැනගන්න බෑ කොහොමවත්. එහෙම වාඩි වෙන්නත් එපා. එහෙම වාඩි වුණු ගමන්ම ආනාපාන සති භාවනාව ඒ භාවනාවේ ස්විච් එක ඔන් කරන්නත් එපා. ඉන්න. තැන්පත් වෙන්න. ඉඩ දෙන්න ශරීරයට එයාට අවශ්‍ය පරිදි හුස්ම ගන්න, හුස්ම පිට කරන්න. අවධානයෙන් ඉන්න ශරීරය ගැන. මෙයා මොකද කරන්නේ? ඉතින් දිහා අවුල වැටෙයි. ඒ අවුල නිරවුල් කරන්නට යන්න එපා. ඒ නිරවුල් කරන්න ගියොත් තවත් අවුල් වෙනවා. ඔය බලාගෙන ඉන්න. භාග ආස්වාස භාග ප්‍රස්වාස භාග දිහා බලන් ඉන්න. මේවා භාග. එහෙන් බලන් ඉන්නකොට ටික ටික ආස්වාසිය සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. දැන් අර හදිස්සියක් නැහැනේ. අපි දැන් හදිස්සි කලේ නැහැ කිසි දෙයකට. අපි හිටියා ඔයාටම ඕන තරම් කාලය ගන්න. මට හදිස්සියක් නැහැ කියන තැන ඉන්නකොට අන්න ආස්වාසිය සිදු වෙනවා. ආස්වාසිය සිදු වෙලා ඉවර වුණාට පස්සේ ප්‍රස්වාසය වෙනවා. ප්‍රස්වාසය ඉවර වුණාට පස්සේ තමයි ආයි හුස්ම ඇතුල් වෙන්නේ. දැන් අන්න ටික ටික අර ස්වභාවික රිද්මේට කෙනෙක් එකතු වෙනවා. ඒ ස්වභාවික රිද්මේ වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් භාවනාවෙන් මේ ස්වභාවික රිද්මේ ස්පර්ශ කරන්න පුළුවන්. ඉතින් හුස්ම ස්වභාවික රිද්මේට වෙනකොට නිරෝගීතාවේ නිකම්ම ඇති වෙනවා. කතාව ගත්තත් එහෙමයි. දැන් සාකච්ඡාවක් සංවාදයක් දෙන්නෙක් අතර වෙන කතා බහක් ගත්තාම එතනත් ඒ ස්වභාවික රිද්මේ තියෙන්න බෑ. මොකද ස්වභාවික රිද්මේ එක්කෙනෙක් කතා කරන්න ඕනේ, අනිත් එක්කෙනා අහන් ඉන්න ඕනේ. එතකොට දෙන්නම කතා කරනවා නම් එක වෙලාවේ එතන සාකච්ඡාවක් නෑනේ. එතකොට අහුම්කම් දෙන කෙනෙක් නෑ එතන. දෙන්න කතිකයන් දෙන්නෙක් විතරයි. එතන විකෘතිය. ඒ නිසා හැම විටම අපි සිහියෙන් අවධානයෙන් ඉන්න ඕනේ. අනිත් කෙනෙක් කතා කරනකොට ඒක අහන් ඉන්න ඕනේ. ළඟට සම්පූර්ණයෙන් අහන් ඉන්න. හොඳ අවධානයෙන් ඉවරුණාට පස්සේ අපිට කියන්න තියෙන දේක් කියන්න පුළුවන්. සිතීමත් ඒ ස්වභාවික රිද්මයට ගේන්න. කියන්නේ Tamanට අවශ්‍ය දේක් හිතන්න පටන් ගත්තාම වෙන දේවල් පටලවා ගන්න එපා. ඒ පටලෙච්ච ගම විකෘතියක් වෙන්නේ. චින්තනයේ විකෘති, පටලැවිලා අවුලක්, මහා සංකීර්ණයක්. පොටක් පාදගන්න බෑ. මොකද්ද හිතන්නේ, මොකක් ගැනද හිතන්න පටන් ගත්තේ? ඒ හොයාගන්න බෑ. සියලුම පොටවල් පැටලැවිලා දැන්. ඒ නිසා තමන් හිතන්න පටන් ගත්ත කාරණය හිම හිතලා ඉවර කරන්න. ඒ යම කිසි අරමුණකින් නම් කිසියම් දෙයක් සැලසුම් කරන්න පටන් ගත්තේ, ඒ දේ සැලසුම් කළා ඉවර වෙන්නේ. වෙන ඒවට පණින්න එපා. දැන් මේ විදිහට අපේ කතාබහ, කායික කටයුතු සහ සිතීම් ක්‍රමානුකූල කරගන්න පුළුවන්. ඒ ක්‍රමානුකූල වෙන්න වෙන්න ස්වභාවික රිද්මේට තමන් එකතු වෙනවා. ස්වභාවික රිද්මේ ගත වෙනවා. එතකොට වෙහෙස අඩුයි. සැහැල්ලුයි. දැන් වාහනයක රෝද හතර හරියට තියෙන්න ඕනේ ඇලයින්මන්ට් එක. එහෙම වුණොත් තමයි වාහනේ කාර්යක්ෂමතාවය හොඳටම තියෙන්නේ. එහාට මෙහාට හැරිලා නම් රෝද හතර හතර දිශාවකට ඒ වාහනේ හරි අමාරුයි යන්නේ. හරි අමාරුයි. හසුරුවා ගන්න බෑ. ඒ නිසා ඇලයින්මන්ට් තියා ගැනීම අවශ්‍යයි වාහනේට. ඒ වගේ තමන්ගේ ජීවිතේටත් ඇලයින්මන්ට් ඕනේ. ඇලයින්මන්ට් කියන්නේ මේ හරියට එල්ඩයක් තියෙන්න ඕනේ. ඒ එල්ඩේට කටයුතු කරන්න ඕනේ. ඒ එල්ඩේට වැඩ කරනකොට ඒ අනිත් දේවල් පටලව ගන්න හොඳ නෑ. වෙන වෙන දිශාවලට ඔළුව හරවන්න හොඳ නෑ. සිතේ විසිරීම වේගින් කියන්නේ ඉක්මනට
භාවනා අරමුණෙන් බැහැර වෙච්චාම සංකලාපව අරමුණට ගන්න පුළුවන් කමක්
නැහැ. ඔය මට සංකලාපව ගන්න නම් ටක් ගාලා දැනගන්න ඕනේ හිත විසිරුණා කියලා. නේද?
දැන් ඇත්තටම ඉතින් අරමුණේ තමයි.
ඔව්.
ඒක
දැන ගැනීම තමයි අවශ්‍ය. දැන් දැන් නැත්තම් හිත දිවව බව අපිට කොහොමත් ගේන්න බෑනේ. ඒ වෙලෙම ගේන්නත් බෑ, පස්සේ ගේන්නත් බෑ. ඒ නිසා සිහිය දියුණු කර ගැනීමමයි විසඳුම. සිහිය අවධානය දියුණු කර ගැනීම. එම නිසා කෙනෙකුට අවශ්‍ය නම් භාවනාවේදී ඔය වාඩි වී කරන භාවනාවේදී එක ඉලක්කයක වැඩි වෙලාවක් හිත පවත්වාගෙන යන්න භාවනා නොකරන අවස්ථාවල අවධානය දියුණු කරගන්න. භාවනා නොකරන අවස්ථාවල සිහියෙන් ඉන්න. භාවනා නොකරන අවස්ථාවල සිහිය අමතක කර ඒ සිහිය ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා තමන් භාවනා කරන කෙනෙක් කියන කාර්යයත් අමතක කළා. මේ භාවනාව විශේෂ මේ පැයකට පැය භාගයකට දවසකට සැරයක් මාසිකට සැරයක් කරන දෙයක් කියන ඒ කෘතීම තැනට આવොත් නම් මේ ওই ප්‍රශ්නේ විසඳන්න බෑ. භාවනාව සාමාන්‍ය කටයුත්තක් බවට පත් කරගන්න. සිහියෙන් සිටීම, අවධානයෙන් සිටීම සාමාන්‍ය දෙයක්. එතස අවධානයෙන් වැඩ කරන්න. අවධානයෙන් කතා කරන්න, අවධානයෙන් ඇවිදින්න. අවධානයෙන් වාඩි වෙන්න, භාවනාවට වාඩි වෙන විට අවධානයෙන්. අනවධානයෙන් වාඩි වෙන්න එපා. වාඩි වුණාට පස්සේ භාවනා කරන්න කියලා. එහෙම නෙමෙයි. භාවනා කරන්නයි වාඩි වෙන්නේ. වාඩි වෙන්නේම භාවනාව. ඒ වාඩි වෙලත් හදිස්සි වෙන්න එපා. භාවනා අරමුණට හිතගේ නාදිෂ්ඨානයක් ඇති කරගන්න. මා මේ පැය භාගේ හුස්ම ගැන සිහියෙන් ඉන්නවා, සිහියෙන් ඉන්න උත්සාහ කරනවා. හැබැයි හිත දුවන්න පුළුවන්, හිත විසිරෙන්න පුළුවන්. නමුත් හිත දිවූ බව ඉක්මනින්ම දැනගන්න. එහෙම දැනගන්න පුළුවන් වේවා කියන ඒ සිතවිල්ල ඇති කරගන්න. වාඩි වෙලා හිත දුවන්න පුළුවන්. හිත දුවන්නේ නැහැ කියලා හිතන්න එපා. ඒක වැරද්දක්. එහෙම හිතුවොත් බොරුවක් වෙනවා. හිත දුවන්න පුළුවන්. නමුත් වැඩි වෙලාවක් යන්න කලින් දැනගන්නවා. හිත දිවූ බව විකසින්ම දැනගන්න. ඒ අදිස්ථානයේ හොඳට හිතේ ඇති කරගෙන අර භාවනා කමඨහනට හිත ගේන්න. එවිට මේ වැඩි වෙලාවක් අවධානයෙන් ඉන්නත් පුළුවන්. ඒකම මේ හිත විසිරුණාම ඉක්මනට දැනගන්නත් පුළුවන් විසිරුණු බව. ඒ අදිස්ථානයේ ඇවිත් අපිට සිහි ගන්නනවා. හිත දුවන වාරයක් පාසා දූ බව. ඉතින් එතකොට සමහරට දැනගත්තාම හිත නැවත මෙතන, එහෙම නැත්නම් අපිට ඕන අරන් ඉන්නත් ක්‍රමයේ ක්‍රමානුකූල ව්‍යායාමයකින් දිනු කරගත්ත යුතු හැකියාවක්, කුසලතාවයක් ඔය සිහිය සහ සිතේ එකඟ බව කියන්නේ. එහෙම නැතුව මේ මන්ත්‍රයක් මැදිරුව ගාම ඇති වෙන දෙයක්වත් එහෙම නැත්නම් ඇලෙඩින්ගේ පුදුම පහන වගේ එකපාරක් තට්ටු කරාම ලැබෙන දෙයක්වත් නෙමෙයි. ක්‍රමානුකූල වූ නොනවතින වූ ව්‍යායාමයකින් ලැබෙන ප්‍රතිඵලයක්.
සුදුසුමත් ප්‍රඥාව කියලා කියන්නේ සීල සම්බන්ධව පවතින දෙයක්ද?
සිහියෙන් සිහිය නැමැති හැකියාව යොදාගෙන ඇති කරගන්න දෙයකටයි ප්‍රඥාව කියන්නේ.
එතකොට ප්‍රඥාව සිහිය ආරම්භ කරස්තාවේ ඉඳලා වැටෙන දෙයක් නැත්නම් එක්තරා සීමාවකින් පස්සේ ලැබෙන දෙයක්ද?
ඒ ඕනෑම දෙයක් බිඳුවේ ඉඳලානේ පටන් ගන්න. ඒතර සිහිය එකයි නම් ප්‍රඥාවත් ඒ මට්ටමට තියෙන්න පුළුවන්. කියන්නේ උපරිම ප්‍රඥාව නෙමෙයි, ප්‍රඥාවේ කිසියම් ප්‍රමාණයක් සිහියේ යම් ප්‍රමාණයකට තියනවාද, ඒ ප්‍රමාණයට ප්‍රඥාවක් ලබා ගන්න පුළුවන් කෙනෙකුට. ඒ ප්‍රඥාව ඉබේ ලැබෙන දෙයක් නෙමෙයි. සිහිය තිබුණාට ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. සිහියෙන් ලබාගත යුතු දෙයකටයි ප්‍රඥාව කියන්නේ.
ඒක විස්තර කරන්න බැරි දුක තමයි.
දැන් සිහිය කියලා කියන්නේ අවධානයෙන් සිටීමනේ, වර්තමානයේ සිදුවන දේ දැනගෙන සිටීම. ඒතර තමන් වාඩි වෙලා ඉන්න බව දන්නවා, හුස්ම ගන්න බව දන්නවා, පිට කරන බව දන්නවා, හුළඟ ඇහෙන ඒ හුළඟේ හඬ ඇහෙන බව දන්නවා. ඉතින් මේක තමයි සිහිය කියන්නේ. ඒ ප්‍රඥාවත් එක්ක සම්බන්ධයක් නැහැ එතන සිහිය. එහෙම ඉන්න පුළුවන් කෙනෙකුට, සිහියෙන් ඉන්න පුළුවන්. ප්‍රඥාවට යන්නේ නැතෝ ඒ විදිහට දැනගෙන ඉන්න පුළුවන්. ඒතර ප්‍රඥාවක් නැති සිහියක් කෙනෙකුට දිනු කරගන්න පුළුවන්. සිහිය දිනු කර ගැනීමෙන් විතරක් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ඒතර ප්‍රඥාව ලැබෙන්න නම් මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. මෙනෙහි කිරීමක්. කුමක්ද? ඇහෙනවා. දැන් ඇහුණු දෙයට මොකද වෙන්නේ? එතන වෙනා ඒ හැමදේ නෑ ඊළඟට. එහෙන් බැලුවොත් විතරයි ඒක බව පේන්නේ. නොබැලුවොත් පේන්නේ නෑ. නොබැලුවොත් ඊළඟට ඇහෙන්නේ මොකද්ද? ඊළඟට ඇහෙන්නේ මොකද්ද? අපි ඇහෙන දේත් එක්කනේ ඉන්නේ. එතන ගත්ත හුස්ම දැන් නෑ. ඒ හුස්ම ඉවරයි. පිටකල හුස්මත් ඉවරයි. එතන රන්න කෙනෙකුට මේ ඇතිවෙන හැම දෙයක්ම නැතිවෙන බව වැටහෙන්න පටන් ගන්න. ඒ ප්‍රඥාව ලැබෙන. ඒ ප්‍රඥාව ලැබෙන්නේ ඒ අනුව මෙනෙහි කළොත්. නිසා සිහිය නැතුව මෙනෙහි කරන්නත් බෑ. සිහියෙන් දැනගත්ත දේ ගැනයි මෙනෙහි කරන්න ඕනේ. සිහිය නැතුව මෙනෙහි කරොත් වෙන්නේ මත ගොඩක් හැදෙනවා. මත කියන ඒවා මත අනුමාන ප්‍රවාද දර්ශන ඒවා හදාගන්න පුළුවන්. ඒවට සිහිය ඕනේ නැහැ. ඔය යමක් ගැන කල්පනා කරගෙන ගියාම ඒ පිළිබඳ යම් යම් මත Tamanට හොයාගන්න පුළුවන්, හදාගන්න පුළුවන්. ප්‍රඥාව කියන්නේ මතයක් නෙමෙයි. ප්‍රඥාව කියන්නේ ප්‍රවාදයක්, අනුමානයක්, දර්ශනයක් නෙමෙයි. යථාර්ථයක්. ඒ යථාර්ථයක් අත්දකින්න නම් ඒ කියන්නේ සිහිය තියෙන්න ඕනේ. සිහියෙන් තමන් අත්දකින දේ දිහා බලන්නට ඕනේ. අත්දකින දේට කුමක්ද වෙන්නේ? බැලුවහම තමයි තේරෙන්නේ මේ දේ අත්දකින්නවා. දැන් මේ දේ නැහැ. ඒ අත්දැකීම ඉවරයි. ඒකට සියලුම අත්දැකීම් පිළිබඳ මේ කාරණේ පේනවා. හැම අත්දැකීමකටම පොදුයි. හොඳ නරක, ලස්සන කැත, රස නීරස, හොඳ නරක ඕනෑම අත්දැකීමක් කාලිකයි. මීට කලින් අත්දැක්කේ නැහැ, දැන් අත්දකින්නවා, දැන් නැහැ. එතකොට අන්න ඒ එක ප්‍රඥාවක් පිළිබඳ කිසියම් ප්‍රමාණයකට අපිට ඒ අත්දැකීමක් ලැබුණා. මේ ප්‍රඥාව එක ඥානයක්. 100%ක් නොවෙන්න පුළුවන් ඒ එක ඥානෙ වුණත් කිසියම් දුරකට වෙනස් වීම පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. ඉතින් මෙනෙහි කරන්න ඕනේ. එතකොට කොහොමද යමක් වෙන්නේ කියලා ඔන්න හොයන්න පුළුවන්. කොහොමද වෙන්නේ?
සරල පොහොත් පොහොත්තු කතාවත් එක්ක බුදුදහම ඉගෙනගෙන අනාත්ම ලක්ෂණය ගලපන්න පුළුවන් නේද?
ඔව් ගලපන්නකො. ගලපන්න. කොහොමද? ඔව් කියන්නේ
කියන්නේ. ඒ කියන්නේ තමන් ඕන විදිහට පවත් ගන්න බැරි කම බුදුදහම ඉගෙනගෙන අනාත්ම භාවය හා සම්බන්ධ පුළුවන් ද කියලා අපිට කියන්නේ.
ඔව් ඕනෑම දෙයක පොහොත්තුව ගත්තත් ඕනෑම දෙයක් ගත්තත් ওই ලක්ෂණ තියෙන්න පැයි. දැන් පොහොට්ටුව අනාත්ම වෙන්නේ ඒ ගහට ඕනේ විදිහට පොහට්ටුව තියාගන්න බැරි නිසාවත් පොහට්ටුවට ඕනේ විදිහට පොහට්ටුවට ඉන්න බැරි නිසාවත් නෙමෙයිනේ. ඒ අනාත්ම කියන කාරණේ ගහටයි පොහට්ටුවටයි සම්බන්ධ දෙයක් නෙමෙයිනේ, අපිට සම්බන්ධ දෙයක්. එනිසායි ගස් අනාත්මයි කියලා ධර්මයේ කොහෙවත් කියලා නැහැ නේ. සබ්බේ ධම්මා අනාත්තං, සියලු ධර්මතාවයන් අනාත්මයි, සියලුම ධර්මතාවයන් අනාත්මයි. විතර කිසියම් වූ ධර්මතාවයක් තියනවාද? ඒ ධර්මතාවය, ධර්මතාව කියන්නේ මොන වටද? ධර්මතාව පැත්තකින් තියන්නකො. දැන් ඒ කවුරු හරි මේ ගහ හදන්නේ, කෙනෙක් දකින්න ලස්සන ලස්සන මල් පොකුරක් කාගේ හරි ගෙවත්තක පිපිලා තියෙනවා, බොහොම ලස්සනයි. ඒ පිළිබඳ ආශාවක් ඇති වෙලා අපිට පුළුවන් ගිහිල්ලා ඒ දැක්ක කෙනා ඒකට ඇලුනොත් එයින් පැලයක් සල්ලි වලට අරන් එන්න, ඉල්ලගෙන එන්න, හොරකම් කරන් එන්න, කොහොම හරි ගෙනල්ලා තමන්ගේ ගෙවත්ත හිටවන්න පුළුවන්. තමන්ම වලක් කපලා තමන්ගේ ගෙවත්තේ පොර දාලා මහන්සි වෙලා හිටවනවා. හිටවල උදේ හවස වතුර දානවා. හැබැයි එහෙම ඔක්කොම කළත් ඒ තමන්ට ඕන වෙලාවට ඒ මලක් පිපෙන්නේ නැහැ. මමයි මේ පැලේ හිටියේ, මමයි මේ පොළවේ වලක් හැරියේ, මමයි පොර දැම්මේ, මමයි වතුර දැම්මේ කිව්වට ඒ මම කියන එකත් එක්ක මල් පිපීමේ කිසි සම්බන්ධයක් නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. ඒ තමන්ගෙම ගෙවත්තේ තමන්ගෙම දෑතින් හාරන වලක තමන් විසින්ම හිටවනු ලබන පැලේක, ඒ පැලේකට තමන්ම වතුර දාන පැලේකට මලක් පිපෙන්න කිලෝමීටර් මිලියන ගාණක් ඈතින් තියෙන දේවල් වල උදව් වුණා නේ. ඕ ඒ සූර්යාගේ උදව්වක් එපා. එතකොට ඒ තමන් නෙමෙයිනේ. දෙයා උදව් කරේ නැත්නම් අර අපි මම හිටියට ඒ මලක් පිපෙන්නේ නැහැ, පොහට්ටුවක් එන්නේත් නැහැ. ඒ මම නෙමෙයි, සූර්යා කියන්නේ මම නෙමෙයිනේ. එතකොට මම නොවන දේවල් වල උදව්වෙන් තමයි මම කියන එක පවතින්නේ. මගේ දේවල් පවතින්නේ මම නොවන දේවල් වල උදව්වෙන්. ඒ එතනම ඒ එහෙම බැලුවත් අනාත්මේ පේන හොඳට. මට ඉන්න බෑ මම නිසා. මම නිසා නෙමෙයි මම ඉන්නේ. මම නොවන දේවල් වල උදව් වෙයි. ඔව්, ඉතින් ඒ කාරණේ හුඟක් දුරට සම්බන්ධ වෙන්නේ අනිත්‍යයට නේද? ඇති වෙලා ඇති වුණු දේවල්, ඔව් ඇති වුණු දේවල් ඇති වුණු විදිහට පවතින්නේ නැහැ දිගට කිසිම දෙයක්. එහෙම දිගට පවතින්නේ නැත්තේ අනිත්‍ය නිසා. අනිත්‍ය නොවන දෙයක් උපදින්නේ නැහැ. ඉපදෙන හැම දෙයක්ම අනිත්‍ය ධර්මතාවයට යටත්. අනිත්‍ය ධර්මතාවයට යටත් නැති කිසි දෙයකට උපදින්න බෑ. සා යමක් උපදිනවද එය වෙනස් වෙනවා. වෙනස් වෙනවා, නැති වෙලා යනවා. ඒ නැති වෙන්නේ කොයි විදිහටද අපි කාටවත් කියන්න බෑ. වෙනස් වෙන විදිහ අපිට හදන්නත් බෑ. මෙන්න මේ විදිහටයි වෙනස් වෙන්න ඕනි කියලා එහෙම අපිට කාලසටහනක් හදලා රෙගුලාසි ටිකක් දාලා චක්‍රලේඛනයක් දාලා එහෙම කරන්න බෑ වෙනස් වීමට. ඒ අනිත්‍යතාවයට බෑ අපිට නීති පනවන්න. අනිත්‍යතාවය කියන්නේ ධර්මතාවය. එතකොට ඒ ධර්මතාවය අනාත්මයි. ඒකයි සබ්බේ ධම්මා අනාත්තා කියන්නේ. ඒකයි මේ ධර්මතාවයන් අනාත්මයි. එතන මේ වෙනස් වීම කියන්නේ ධර්මතාවයක්. ඒ ධර්මතාවය අපිට බෑ පාලනය කරන්න. අපිට ඕන විදිහට නවත්තන්න, වැඩි කරන්න එහෙම බෑ. මේ ධර්මතාවලට නෑ අයිතිකාරය. සබ්බේ ධම්මා අනාත්තාති. ධර්මතා වලට අයිතිකාරයක් නැත. අයිතිකාරයෙක් ඉන්නවා නම් කවුරු හරි එහෙම නීතියක් දාපු කෙනෙක් මේ මල මේ පමණ කාලයක් පොහට්ටුවක් විදියට තියෙන්න ඕනේ, මේ පමණ කාලයක් පිපුණු මලක් විදියට තියෙන්න ඕනේ, මෙන්න අහවල් දවසේ පරවෙන්න ඕනේ කියලා කවුරු හරි එහෙම නීතියක් පැනවෝ කෙනෙක් ඉන්නවා නම්, කියන එහෙම ආත්ම ස්වභාවයක් තියෙනවා නම් ධර්මතා පිළිබඳ, එහෙමනම් ඒව වෙනස් කරන්න පුළුවන්. පුළුවන්න්නේ එහෙම නැති අපි ගිහිල්ලා එහෙම කෙනෙක් හම්බ වෙලා මොන හරි ගෙනිහිල්ලා බිස්කෝත් පෙට්ටියක් හරි ගෙනිහිල්ලා අපිට කියන්න පුළුවන්. ඔව් එහෙම කරන්න එපා. මෙහෙමයි මට දුකයි මේ විදියට ඉන්න එක. ඒ නිසා පොඩ්ඩක් මේක වෙනස් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ ඔය ආත්මයත් එක්කයි ආඥාව වෙන්නේ. කියන ආත්මයක් තියෙන නිසායි ආඥා, ආත්මයක් තියෙනවා කියලා හිතන නිසායි ආඥාවේ ආඥාව වළංගු වෙන්නේ. මේ යාඥාවෙන් වෙනස් කරන්න බැරිය කියන්නේ අනාත්මම. එහෙම ආත්මයක් නැහැ, මේව හදු පුද්ගලෙක් නැහැ, කොහෙවත් නිර්මාත්‍රවරයෙක් නැහැ හොයාගන්න. නිර්මාත්‍රවරයෙක් නැහැ කීමයි අනාත්ම කියන්නේ. අනාත්මයෙන් තමයි සියල්ල හටගන්නේ. ආත්මයකින් නෙමෙයි. නිසා කියන්න කෙනෙක් නැහැ. අපේ දුක් ගැනවිල්ල කියලා කිහිල්ලා කියන්න කෙනෙක් නැහැ. කාටවත් කියලා වැඩක් නැහැ. එහෙම කෙනෙක් නැහැ අහන්න. ඉන්නවා කෙනෙක් අපි ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ නෙමෙයි. එහෙම කෙනෙක් ඉන්නවා අපි ආගේ ටෙලිෆෝන් නම්බර් එක දන්නේ නැහැ නෙමෙයි. එහෙම කෙනෙක් නැහැ. එහෙම ටෙලිෆෝන් අංකයක් නැහැ. ප්‍රශ්න කියන්න, පැමිණිලි කරන්න. එකම විසඳුම යථාර්ථය පිළිගැනීම. මේ වෙනස් වීම පිළිගැනීමමයි විසඳුම. වෙන විසඳුමක් නැහැ. හොඳම දේ තමයි ඒ සමාධියේදී තමන් අත්දකින්න දේවල් මෙහි කරලා බලන්න. ඒ සමාධිය කියලා තමන් යම් කිසි අත්දැකීමකට නේ කියන්නේ. අපේ කිසියම් අත්දැකීමකට නේ ඔය වචනේ පාවිච්චි කරන්නේ සමාධිය කියන්නේ. නේ? කෙනෙක් කො හිත දුවන්නේ නැහැ. සිතිවිලි එන්නේ නැහැ. එහෙම නැත්තම් තමන් ගේ භාවනා ආරමුණ කෙරෙහි හිත තියාගෙන ඉන්න පුළුවන් දිගටම වේදනා දැනෙන්නේ දැනුණත් ඒවයි පමණ ගණන් ගන්න. හිතේ සතුටක් තියෙනවා, වර්තමානයේ ඉන්නවා. දැන් මේ වගේ අත්දැකීම් කිහිපයක එකතුවකට කියන නමක් විතරයි සමාධිය කියන්නේ. එහෙම දෙයක් නැහැ නැත්තම්. එන අත්දැකීම් ටික පැත්තකට කළා සමාධිය කියලා පෙන්වන්න දෙයක් නැහැ. එසේ වචනේ අයින් කරන්න සමාධිය කියන එක අයින් කරලා බලන්න මොකද්ද මම මේ අත්දකින්නේ මේ වෙලාවේ. ඒ අත්දැකීමම මෙනෙහි කරන්න. ඒකට ලොකු සමාධියක් ඕනේ නැහැ. ඒ ඔබතුමා කිව්වා වගේ මේ තියෙන පුංචි සමාධියෙන් මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි මෙනෙහි කරන්න ඕනේ ඒ අත්දැකීමම තමයි. වෙන දෙයක් මෙනෙහි කරලා වැඩක් නැහැ. තමන් ඒ වෙලාවේ වර්තමානයේ අත්දකින්න දෙයම මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරාම ඒ අත්දැකීමේ සීමාව Tamanට පේනවා. දැන් Taman සමාධිය කියලා අපි කියන දේ ඒ සීමාව මොකක්ද? ඒ සමාධියට මොනවද කරන්න පුළුවන් කියන එක තේරෙනවා. කරන්න බැරි මොනවද කියන එකත් පේනවා. සියල්ල කරන්න බෑ. මේ කරගන්න පුළුවන් ටිකක් තියෙන තර ඒ සමාධියේ සීමාව අපිට පේනවා. ඒක අසීමිත සමාධියක් නෙමෙයි. කිසිම අසීමිත දෙයක් අපිට අත්දකින්න බෑ. හැම අත්දැකීමක්ම සීමිතයි. එතන සීමිත බව දන්නේ නැති නිසා අපි මේකට ගැති වෙලා ඉන්න ඕනම අත්දැකීමකට අපි ගැති වෙන්නේ අත්දැකීම අසීමිතයි කියලා හිතන නිසා. ඒ අත්දැකීමට සියල්ල දෙන්න පුළුවන් කියලා අපි රැවටෙන නිසායි අපේ අත්දැකීම් වලට අපි වහල් වෙන්නේ. ඒතර කෙනෙක් සමාධියටත් වහල් වෙන්න පුළුවන්. ඒ වහල් වුණාම එතනින් එහාට යන්නේ නැහැ. භාවනා කරන්නේ හැම වෙලෙම වාඩි වෙන්නේ අර අත්දැකීම ආය ගන්න. ඒ අත්දැකීම ගන්න පුළුවන් නම් අන්න හොඳයි. අද භාවනාව හරි කියලා හිතනවා. ඒ අත්දැකීම ගන්න බැරි වුණත් අපි හිතනවා අද නම් අපරාධය කරනවා. වැඩක් වෙන්නේ නැහැ කියලා. එතන අපි හැම විටම ඉලක්කයේ විදිහට ගන්නේ ඒ සමාධිය. ඔය අපි අත්දකින දේ. ඉන් එහා ගමනක් නැහැ නේද දැන් එහෙනම්. හැබැයි අපි මේ අපි භාවනාව කියන්නේ ඒ වගේ කුංචි සමාධියකින් අතර වෙන ගමනක් නෙමෙයිනේ. මේ ඊට වැඩි උගත දුර යන්න තියෙන ගමනකටනේ භාවනාව කියන්නේ. ඒතර ඒ දුර යන්න බැරි වෙනවා අපි මේක ඇතුළේ හිර වෙලා ඉන්න නිසා. එනිසා මේ සීමාව දකින්න මෙනෙහි කරලා. සීමාව දැක්කහම මේ සීමිත බව දැක්කහම ඊළඟ පියවර මොකද්ද කියන එක අපිට පේනවා. ඒතර මේ මේ පඩියෙන් අතාරින්න ඕනේ. මේ පඩියෙන් කකුල ගන්න ඕනේ ඊළඟ පඩියට නගින්න නැන්නේ ඒකේ. මේ පඩියෙම හිටන් ඉන්න කල ඊළඟ පඩියට යන්න බෑනේ. ඒතර තව පඩියක් තියෙන බව පේනවා. ඒ පේන්නේ නැහැ. මේ පඩිය තමයි ලෝකය කියලා හිතුවොත්. මේ ඉන්න පඩිය තමයි ලෝකේ. මින් එහා දෙයක් නැහැ. මේකම තමයි හරි කියලා හිතුවොත්. ඉන් එහා නැග්මක් නැහැ. එනිසා මේ සීමාව දකින්න. සීමාව දැක්කහම අපිට ඒකෙන් ඒක අතාරින්න ඕනේ. ඒක අතාරින්න ඕනේ. එයා ඒ අල්ලගෙන බෑ. අතහැරියොත් තමයි අපිට ඊළඟ මොන හරි ගැඹුරක් තියෙනවා නම් ඒ ගැඹුරට යන්න පුළුවන්. ඒක
අතහරින්නේ කොහොමද?
ඔයිට ඒ අතාරින්නේ ඒ තියෙන සීමාව අඳුනගන්න. ඒ දැන් මොකද්ද අතාරින්න ඕනේ කියන්නේ?
සමාධිය
කියලා සමාධිය කියලා එතන අපි දැන් හිර වෙලා හිටියොත් එතන එක්කන අත්තරින් කොහොමද ඒ කියන්නේ සමාධිය කියන එක මොකක්ද අදහස් කළේ?
යාපිතු විශ්වද මම දැකලා තියෙන සමාධිය කියලා ඒක මම දැන් සතුටක් විඳින කියලා එතන හිතේ තැන්පත් බව එතන
අත්තරින් කොහොමද? සතුට නෙමෙයි අත්තරින්නට ඕන. ඒ සතුටට තියෙන ඇලීමත් අරින්න නේ. දැන් අපි මේ සතුටට කැමතිනේ. මේ සතුට හොයාගෙන ආය ආය වාඩි වෙන්නේ. එතකොට අපි මේ සතුටට ඇලිලා ඉන්නේ. ඒ ඇලිලා ඉන්න නිසා ඒ වැඩිම වුණොත් ලැබෙන මේ සතුට විතරයි භාවනා. මේ සතුටත් හැම වෙලේම නොලැබෙන්න පුළුවන්. වාඩින හැම වෙලේම මේ සතුට ලැබෙන්නේ නැහැ. ලැබුණත් ලැබෙන්නේ මේ සතුට විතරමයි. මේ සතුට ලැබුණාම අපි හිතන භාවනාව හරි කියලා. එතකොට දකින්න සතුට නෙමෙයි ඒ සතුටට තියෙන ඇලීම දකින්න. මම ඒ සතුටට ඇලිලා ඉන්නේ. ඒකට බැඳිලා ඉන්නේ. ඒක තමයි භාවනාව කරගෙන ඉන්නේ. ඒ බව දකින්න. දැකලා ඒ දැකලා මේ සතුට අත්හැරියොත් මේ සතුටට තියෙන ආශාව අත්හැරියොත් මට ඉන් එහාට යන්න පුළුවන්. ඒ ගැනම මෙනෙහි කරන්න. මේ භාවනාවෙන් ලැබෙන සතුටට තියෙන ඇලීම අත්හැරියොත් මට ඒ සතුටට එහා තැනකට යන්න පුළුවන්. දැන් මේ සතුටට මම විලංගු දාගෙන ඉන්නේ. මටම මාංචු දාලා තියෙන සතුටත් එක්ක. නිසා සතුට ලැබුණත් එකයි නොලැබුණත් එකයි කියන විවෘත මනසින් වාඩි වෙන්න භාවනාවට. මේ අර කලින් ලැබුණු සතුට ලැබුණත් එකයි නොලැබුණත් එකයි. එක ලැබුණා කියලා භාවනාව හරි කියන තීරණයට එන්නෙත් නැහැ. නොලැබුණා කියලා භාවනාව අසමර්ථ වුණා කියන පසුතැවිල්ලට එන්නෙත් නැහැ. ඒකට නෙමෙයි. ඉතින් මේ විවෘත භාවයේ හදාගෙන ඉන්න. ඒතර සතුට ලැබෙනවා නම් සතුට ලැබෙන බව දැනගන්න. ඒතර නතර වෙන්න එපා. සතුට දැනෙනවා. සතුට විඳිනවා. ඒ බව දැනගන්න. ඒක එක අත්දැකීමක් විතරයි භාවනාව. එකම අත්දැකීම නෙමෙයි. තව මොනවද අත්දකින්නේ කියලා බලන්න. භාවනාව ඇතුලේ තවත් ලබන අත්දැකීම් තියෙනවානේ. සතුට විතරක් නෙමෙයි. ඒවට විවෘත වෙන්න. එතකොට වඩාත් පළල් අත්දැකීම් ක්ෂේත්‍රයකට යන්න පුළුවන්. ඒ පළල් අත්දැකීම් ක්ෂේත්‍රයකට යනකොට මේ සතුට කියන දේ බොහොම පුංචි දෙයක් කියන එක තේරෙනවා. එහෙම උත්සාහ කළ බලන්න. පැහැදිලිද?
ඒක කිව්වා ආශ්‍රාස පාශ්‍රාස
ඒකට මොකද වෙන්නේ කියලා කොහොමද හිතන්නේ? ඒ කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ කරා. ආස්පර්ශයක් කවවලන ස්වභාවයේ. ඒක ආකාරයෙන් නම් වෙලාව තියෙනවා මොකද වෙන්නේ කියලා හිතන්න. මේක දැන් පටන් ගත්තා මේක නැති වුණා කියලා. ඒ අතර වෙනස් වීම සහිතව වෙනකොට ඒක කොහොමද හිතන්නේ? දකින්නේ.
ඒ වෙනස් වීම කියන්නේ ඒවා කොහොමද තිබුණා? අර ඒකාකාරී කියන ස්වභාවය ඇතුළේ වෙනස් වීමක් තිබුණා. හැබැයි ඒ වෙනස් වීම අපි දැක්කේ නැහැ. ඒ වෙනස් වීම දකින්න මට්ටමට අපිට සිහිය තිබුණ නැහැ සිවුම්ම. ඒ නිසා අපි දැක්කේ ඒකාකාරී හුස්මක්. හැබැයි ඈතින් බලනකොට පේන චිත්‍රය නෙමෙයි ලං වෙලා බලනකොට නේ. ලං වෙලා බලනකොට ඊට වැඩිය කඩතුළු පේනවා. පැල්ලම් පේනවා නේ. කැඩි කැඩි පේනවා නේ. ඈතින් බලනකොට එක කැලයක් පේන්නේ. හැබැයි ලං වෙලා බලනකොට එහෙම නැහැ. ඒකේ හුඟක් විවිධ දේවල් පේනවා. එකිනෙකට පටහැනි දේවල්. එතකොට අන්න ඒක තමයි භාවනා කරගෙන යන්නේ. මුලින්ම මොනවත් පේන්නේ. ඊට පස්සේ මේ කිසියම් චලනයක් පේනවා. ඒ චලනයේ ආස්වාසේ ප්‍රස්වාසේ කියලා වෙන් කරගන්නත් සෑහෙන වෙලාවක් යනවා. ඊළඟට අන්න ආස්වාසය දකින්නවා. ඒක ඉවරුනහම ප්‍රස්වාසය. ඉතින් එහෙම මෙන්න ආස්වාසය කියලා අපි එකක් දැන් හඳුනාගෙන තියෙනවා. ප්‍රස්වාසය කියලා දෙයක් අපි හඳුනාගෙන තියෙනවා. හැබැයි මේ ආස්වාසය කියලා හඳුනාගත්ත දේ ඒ විදිහ නෙමෙයි කියන එක තේරෙනවා ඊට පස්සේ. අපි හඳුනාගත්ත දේ නෙමෙයි එතන තියෙන්නේ. ඒක ඇතුළෙත් ලොකු වෙනස්කම් පරිවර්තන පෙරළි තියෙනවා. ඉතින් ඒ බව අපිට පේනවා. ඒකයි වෙන්නේ. එහෙම නැතුව එහෙම මේ හුස්ම වෙනස් වීමක් නෙමෙයි එතන වෙන්නේ.
ඒක ප්‍රඥාවට එකතු කරගන්න.
ඒක තමයි ප්‍රඥාව කියන්නේ. ඒ අපි හඳුනාගත්ත විදිහට කිසි දෙයක් පවතින්නේ නැහැ කියන එක. එතන අපේ සංඥාවේ අඩුපාඩුවක් එතන තියෙනවා. අපි ආස්වාසය කියලා අපි අච්චුවක් හදාගෙන ඉන්නවා. හැබැයි එහෙම නෙමෙයි ඇත්තටම ආස්වාසය වෙන්නේ.
කුරුල්ලෙක් කෑවොත් ඒ හඬ කැඩි කැඩි වගේ.
හැම දෙයක්ම එහෙම තමයි.
මොහොතකට කලින් වෙනස් එකක්.
තව ඊළඟ මොහොතේ තව එකක්. තව එකක්. එකම දෙයක් දිගට පවතින්නේ එක විදිහට.
දැන් සර් මේ භාවනාව කරන්න පටන් ගත්තා විවිධ දවසක විවිධ ආකාර විදිහට දැනෙනවා. ඒකට දැන් සමාජ දවසකට එකඟ හිතුවීම් වැඩි.
සමාජ ශාස්ත්‍රයේ ඉස්සර යන වැඩි. ඒකට හේතු මොකක්ද? ඒකම ආකාර ගැටලුවක් වත් නෑ නේද? ඔය තමයි හේතුව. ඉතින් අපි හොයාගන්න ඕනේ. නේ? ඒ හේතුව අපි මේ කැලෙන්ඩර් එක බලුවට කියන්න බෑනේ මේ කොයි දවස්ද ඒකෙන් වෙන්නේ කොයි දවස්ද ඒක වෙන්නේ නැත්තේ කියලා නේ. ඒ නිසා මම කියන්නේ ඒක තව කෙනෙක්ගෙන් අහලා වැඩක් නෑ. ඒ තව කෙනෙකුට උත්තර දෙන්නත් බෑ මේ ප්‍රශ්නෙට. ඇයි අද මගේ හිත එකඟුනේ? ඇයි ඊයේ එකඟුනේ නැත්තේ කියලා කයින් හරි ඇහුවට වැඩක් නෑ. අපි බලන්න ඕනේ. දැන් ඒක හොඳම කමටහන. ඒ ඔබතුමා කියව කාරණේ හොඳම කමඨාණක් විපස්සනාවට. මේ පටිසම්පාද හේතුඵල වාදයේ හොයාගන්න හොඳම කමඨාණ. එකඟ වුණ නැති දවසට බලන්න මොකද්ද හේතුව මෙතන? මොන හේතු නිසාද එකඟ නොවුනේ? එතකොට ඉතින් මොනවා හරි Tamanට හොයාගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඒ දවස කලබලකාරී දවසක් වෙන්න පුළුවන්. එක්කෝ ආපු ටෙලිෆෝන් කෝල් එකක් ඉඳලා හිත ඇවිස්සුනා වෙන්න පුළුවන්. මහන්සි වෙන්න පුළුවන්. රෑ හොඳට නිින්ද ගිහිලා නැති වෙන්න පුළුවන්. එක වාසනීපයක් වෙන්න පුළුවන්, එක පරිසරයේ හරි රස්නේ වෙන්න පුළුවන්, මොනවා හරි එහෙම හේතු තියෙනවා. ඒතර ඒ හේතු බලන්නේ මෙන්න මේ Tamanට ගැළපෙන හේතු ටික හොයාගන්න අහුවෙන. ඊළඟට එකඟ වෙච්ච දවසෙත් බලන්න ඇයි අද එකඟ වුනේ? දැන් එකඟ වෙච්ච දවස හරි කියලා අතාරින්න එපා. ඒකඟුනේ හේතු නිසා. ඒ හේතුත් බලන්න. මෙහෙම අපි දින කීපයක් කරනකොට අපිට තේරෙනවා මොන මොන හේතු තිබ්බොත්ද විසිරෙන්නේ, මොන මොන හේතු තිබ්බොත්ද එකඟ වෙන්නේ කියලා. මේ හේතු හොයා ගැනීමයි වැදගත්ම දේ. එකඟ වුණත් නැතත් හේතු හොයා. ඒක තමයි ධම්මානුපස්සනා කියන්නේ. හතර සතිපට්ඨානේ අන්තිම එක කියන ධම්මානුපස්සනා කියලා. ධම්මානුපස්සනාව කරන්නේ මේ හේතු හොයන එක. එකඟ වෙනව නම් ඇයි එකඟ වුනේ? එකඟ නොවෙනව නම් මොන හේතු නිසාද එකඟ නොවුනේ? ඒක තමන් හොයා ගන්න ඕනේ.
අපි භාවනා කරනකොට ඉස්සරහට පහගින් නැති වෙලා ඉතින් හිත කැඩෙනවා නේද? කැමිකට ඒක උනාට පස්සේ. ඉතින් එතකොට අපි ගොඩක් කරලා හදන්නේ දැන් කැඩිච්ච කැඩනා කියන හිත දු විතරලගේ. ඒක එතකොට ඒක හදාගන්න හිතේ තියෙන එක හදාගන්න ඕනේ කියලා. සතර විදර්ශනාව කයින් දෙක හිත යන්නේ නැත්නම් වෙන්නේ
නැහැ. ඉතින් වෙන 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 මොනවා කරන්න තියෙන්නේ? ඒ දේ නොකර වෙන මොනවද කරන්න තියෙන්නේ? මෙහෙමයි. දැන් හිත එකඟ කර ගැනීමයි කටයි වාඩි වුණේ කියන අදහස නම් තියෙන්නේ. ඉතින් ඔය උත්සාහය එදුනට කමක් නැහැ. හිත දුවනවා, ආපහු ගේනවා, ආයෙත් කැඩෙනවා, ආපහු ගේනවා, ආයෙත් කැඩෙනවා, ගේනවා. එහෙම ඒ උත්සාහය එදුනට කමක් නැහැ. පැය හරි පැය භාගය හරි එහෙම උත්සාහ කළොත් කාලයක් එක දවසක් නෙමෙයි කාලයක් එහෙම උත්සාහ කළොත් ඒ ඉලක්කයට එන්න පුළුවන්. ඒකාග්‍රතාවයකට එන්න පුළුවන් කිසියම් දුරකට. හැබැයි ඊට වැඩිය හොඳයි ඔය ওই චංචලත්වයේ ගැනීම භාවනා කරන එක. ඒ හිත එකඟ වෙන්න ඕනි කියන ඉලක්කයේ අපේක්ෂාව අත්හැරලා දාලා ඒට වීර්ය කිරීම වෙනුවට හිත අවබෝධ කර ගැනීම කියන තැනට එන්න. හිත අවබෝධ කරගන්න. මේ මොහොතින් මොහොත හිත මොනවද කරන්නේ? මොනවද මෙයා හිතන්නේ? කවුරු ගැනද හිතන්නේ? ඇයි ඒ ගැනා ගැන හිතන්නේ? ඇයි ඒ දේ ගැන හිතන්නේ? ඒ සිතීමෙන් ලබන වින්දනය මොකද්ද? දැන් මේවා ගැන අවදියෙන් ඉන්න, මේවා ගැන දැනගන්න. ඊළඟට මොකක් ගැනද හිතන්නේ? කොහොමද ඒ මාත්‍රිකාවට පැන්නේ? මෙතන ඉඳලා එතෙන්ට පැන්නේ කොහොමද? දැන් එතනින් මොනවද මෙයා හොයන්නේ? හොයන දේ ලැබෙනවද? සෑහීමකටපත් වෙනවද? දැන් මේ විදිහට මේ මනසම තේරුම් ගන්න. දැන් මනස තේරුම් ගන්න නම් වාඩි වුණේ ඔය කැඩෙනවා, චංචල වෙනවා, දුවනවා ඒවා වැඩක් නැහැ. ඒ පාදා නෙමෙයි. ඒ නිසා හොඳම අභ්‍යාසය නම් චිත්තානුපස්සන. එතෙන්ට එන්න. එතකොට ඔය අපරාධී කාලේ මේ කාලේ නිකම්ම නාස්ති වුණා කියන හැඟීමක් එන්නේ
නැහැ. සර් මේ චිත්තානුපස්සන කියන පොඩි පැහැදිලි චූටි පැහැදිලි කරනවා.
ඒක තමයි කරේ චූටි පැහැදිලි. සිත ක්‍රියා කරන ආකාරය අනුව හිත දැකීම චitte චිත්තානුපස්සී විහෙරති. සිතට අනුව සිත දැකීම කියන්නේ වෙන පොතකට අනුව කාගේවත් මතයකට අනුව නෙමෙයි තමන්ගෙම හිත ක්‍රියාත්මක වෙන ආකාරයට අනුව හිත තේරුම් ගන්න. මේ වෙලාවේ හිත අතීතය ගැන නම් කල්පනා කරන්නේ අතීතය ගැන කල්පනා කරන බව දැනගන්න. වෙන හිතක් නැහැනේ. මේ වෙලාවේ තියෙන අතීතය ගැන කල්පනා කරන හිත. මේ වෙලාවේ වර්තමානයේ නම් හිත තියෙන වර්තමානයේ තියෙන බව දැනගන්න. මේ වෙලාවේ හිත රුස්සන්නේ නැති හිතක් නම් උරුස්නා හිතක් බව දැනගන්න. ඒ වර්තමාන හිත යම්සේද ඒසේ වර්තමාන හිත දැනගන්න. ඒක තමයි චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන්නේ. එහෙම නෙමෙයි හිත තියෙන්න ඕනේ මෙහෙම එකඟ වෙන්න ඕනේ රුස්සන් නැතුව තියෙන්න බෑ හිත බොහොම සංසුන්ව තියෙන්න ඕනේ කියලා එහෙම නොපවතින හිතක් ගැන සිහින දැකීම නෙමෙයි චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිතට අනුව දකින්න. සිතට අනුව සිත දකින්න. වර්තමාන හිත පිළිගන්න. දුවනවා නම් දුවන බව පිළිගන්න. ඒක වරදක් නෑ. තරහ නම් තරහයි කියලා පිළිගන්න. පිළිගත්තා නැත්නම් තරහ තියෙනවනේ. ඒ නිසා පිළිගැනීම හොඳයි. පැහැදිලි.
දුක්මයි සම්බන්ධව මගේ අත්දැකීමක් කියන්නද? ඉස්සලාම මඩත් ඔය ප්‍රශ්න තිබ්බ හිත දුවන ප්‍රශ්නේ. අපේ මට හිත දිහා බලන්න කියලා කිව්වා. ඒකේ මට ඉස්සලා මේ ගොඩක් ඉන්නේ ඉන්න පටන් ගත්තා. දැන් ස්වාමීන් වහන්සේ කිව්වා මේ දැන් කාමච්ඡන්ද ව්‍යාපාද යන දැන් දෙන්නේ සිහිය මදිකම කියලා. සිහිය දිනු කරගන්න කියලා. ඉතින් මම පොඩ්ඩක් සිහිය දිනු කරගෙන මේ හිත දිහා බලගෙන ඉන්න මට තේරෙනවා මේ හිතේ පිස්සු කියලා දොඩවනවා කියලා. කිසිම සම්බන්ධයක් නැති හේතු කියනවා. එක දේවල් කියනවා මහ අවුල් ජාලා මම කොහොම මතක් නැහැ හරි අමාරු වැඩක් කියලා. නැහැ ඔක තමයි හිතේ ස්වභාවය කියලා. ඒක දිහා බලාගෙන ඉන්නේ කිව්වා. ඒක දිහා බලාගෙන ඉන්නකොට අර දුවන ගතිය නැති වෙලා ගියා. ඒක අවු ඒ කියන්නේ සමාජයේ මගේ සිහිය වැඩෙන්නේ නැති. එහෙම නැත්නම් ඇත්තටම මට දැනෙන්නේ හිතට පිස්සු කියලා. ඒ කියන්නේ මම මේ පිස්සු එක්ක ඉන්නා වගේ වැඩක් කියලා.
නැති සමාධියක් නැති හිත පිස්සු හිතක් තමයි.
හැබැයි දෙදී ආයෙත් දකින්නකොට සංගාලා ඒක පිස්සු ගැටිය නැති වෙනවා නේද?
ගොඩක් දවස් වලම
මේක
ඒ තා හිත දිහා බලන්න ටිකක් ධෛර්යය තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ පමණ වේගයෙන් වෙනස් වෙන තවත් දෙයක් නැහැ නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් 100ට 100ක් අනිත් පැත්ත හැරෙන්න තවත් දෙයක් නැහැ හිතතර. මේ පිස්සෙක් කියන්නේ එහෙම ස්වභාවයකට න්යා ගැන තීරණයක් ගන්න. මේ ඊළඟ වෙලාවේ මොනවා කරයි? hina වේද, අඬයිද, ගහයිද, දුවයිද? මොනවත් තීරණයක් ගන්න බැහැ. පිස්සෙක් කියන්නේ අවිනිශ්චිත භවයේ අග්‍රඵලයට තමයි පිස්සු කියන්නේ. ඉතින් ඒ හිතක් ඊටත් වැඩිය පිස්සු. ඒ හිතේ තියෙන පිස්සුවෙන් බොහොම ටිකයි ඔය එළියට දාන්නේ අපි. පිස්සු උපරිම පිස්සු කිව්වත් ඒ 100ට 100ක් හිතේ තියෙන පිස්සුව එළියට එන්නේ නැහැ. හැබැයි කෙනෙක් කෙලින්ම හිත දිහා බලනකොට ඒ ඍජු අත්දැකීමක් ලැබෙනවා මේ මේ පිස්සු නටන හිත. يعني ඒ ලේසි නෑ. බය හිතෙනවා. එපා වෙනවා කලකිරෙනවා. ඉතින් ඒ සියලුම හැඟීම් අවබෝධ කරගෙන ඒවා පැත්තකට කළා නැවත නැවතත් හිත තේරුම් ගැනීමට ඍජුවම මේ පිස්සු නටන හිත දිහා බලන්න ලොකු ධෛර්යයක් තියෙන්න ඕන. ඒ නිසා හැම දිනාටම චිත්තානුපස්සනාව මුලින්ම කරන්න බෑ. මුලින්ම කරන්න කියලත් නේ ඒක තුන්වෙනි පියවර විදිහටනේ තියෙන්නේ. තුන්වෙනි සතිපට්ඨාන විදිහටනේ කායනුපස්සනාවත් වඩලා වේදනානුපස්සනාවත් වඩලා ඉන්පසුවනේ. අනුපිළිවෙල වැඩකත්. හොඳයි එහෙමනම් කල්යාණ මිත්‍රවරුනි අපි මේ පොයදා වැඩසටහන අවසන් කරමු. එක් පැත්තකින් අපි හැමදෙනාම වෙහෙසට පත් වෙලා ඇත්තේ කතා කරපු මමත් තැහුම් කඳු නොබත් ඒ වගේම කායික පැත්තෙන් අපහසුතාවයනුත් ඇත්තේ එක ඉරියව්වක සිට තවත් පැත්තකින් ප්‍රබෝධයකින් සිටින වෙලාවක් දවස අර්ථවත්ව ගත කරා කියන හැඟීම නොදන්නා කාරණා බොහොමයක් කට විවෘත වෙන්න ලැබුණා අත්දකින්න ලැබුණා තමන් පිළිබඳ කිසියම් සටහනක් හදාගන්න තමන් ගැනම තමන්ට හැකියාවක් ලැබුණා තමන් තේරුම් ගන්න කළ යුතු දේ කොමක්ද භාවනාවේ නාමයෙන් නොකළ යුතු දේවල් මොනවද මේ ගැන අපට ආලෝකයක් ලැබුණා ඒ ආලෝකය මේ ගමන් මගෙහි ඉදිරියට යන්නට උදව් වෙනවා අපේ මග එලිපෙහෙලි කළා. ඒ නිසා ඒ සියල්ල නිසා අප ප්‍රබෝධයෙන් සිටින වෙලාවක් මේ භාවනාව ඉවර වෙන්නේ නැහැ. පොයදා වැඩසටහන අවසන් වුණාට භාවනාව ඉවරයක් නැහැ. භාවනාව යනු පොයින් පොයට කෙරෙන එහෙම මේ වැඩක් නෙමෙයි. ඒ ගැන ඔබ හැමදිනාටම අත්දැකීමක් තියෙනවා. මේ කල්යාණ මිත්‍රරුනි මේ අවුරුද්දේ අවසාන පෝය දවසේ අපි මේ විදිහට ආර්ථවත්ව රසවත්ව ප්‍රබෝධයෙන් ගත කරා. ඒ ගැන අපි කාටත් හිතට සතුටක්. ඉතින් ඒ සතුට අපි මේ වෙලාවේ බෙදාගමු, අනුමෝදන් කරමු. මේ පෝයදා වැඩසටහන බොහොම සැහැල්ලුවෙන් වගකීම් අඩුව ගත කරන්නට කරන්නට අපිට දානමය පැත්තෙන් අනුග්‍රහය දැක්වූ ඒ පින්වතුන් සිහිපත් කරගෙන ඒ නිසාමයි මේ වැඩසටහන අපිට උදේ සිට මේ වෙනතුරු වෙන කිසිම දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව ඒ කනගුණ දේවල් ගැන හොයන්නේ බලන්නේ නැතුව සම්පූර්ණ අවධානය මේ කාර්යයට යොමු කරන්න ලැබුණේ. ඉතින් ඒ දානමය අනුග්‍රහය දැක්වූ පින්වතුන් ලොකු උපකාරයක් කළේ ලොකු උපකාරයක්. අපිව ලොකු වගකීමකින් නිදහස් කරලා සම්පූර්ණ කාලයම භාවනාවට ම යොදවන්න අපිට ඉඩ අවස්ථාව ලැබලා දුන්නා. ඒ බොහොම ලොකු කරුණාවකින් කළ දෙයක්. ලොකු කරුණාවකින් ලොකු භාවනාවේ වටිනාකම් පිළිබඳ ලොකු හැඟීමකින් කෙනෙක් භාවනා කරනවා නම් කොපමණ හොඳද කියන. ඒ අගේ කිරීමෙන් හෘදයෙන්ම මතුණු දානියකුයි ඔබ අප හැම දෙනාම භුක්ති විඳේ. ඊයේ හිටියානම් ඊයේ ඊළම්පසත් එක්ක අද උදේ දානිය අද දහවල් දානිය. ඉතේ දානිය පිරිනැමු ඒ දායක මහත්තුරුන් ගෙනවිසුවාම මේ දානිය අරමුණු ඒ තුමල්ලා කවදාවත් ඒ අරමුණු කියන්නේ නැහැ. එහෙම අරමුණක් නැහැ. දිය යුතු දෙයක් කිල්කල යුතු දෙයක් කරනවා. එපමණයි. ඉතින් ඒ විදිහට දානයක් දිහා බලන්න පුළුවන්කමම ලොකු දෙයක්. දිය යුතු දෙයක් කළ යුතු දෙයක් දෙනවා කරනවා. එපමණයි. ඒ වෙන කිසිම දෙයකින් කිලුටු කරලා දුර්වර්ණ කරලා අවුල් කරගෙන නැහැ. කල්‍යාණ මිත්‍රවරුනි, ඒ දානයත් උතුම්. ඒ දාන චේතනාව ඊටත් වැඩිය උතුම්. ඒ දානේට ලැබුණු දේ අපිට මුදලින් තක්සේරු කරන්න පුළුවන්. එයා අපි අනුභව කළ දේවල් වලට මූලිමේ වටිනාකමක් ඇතිනේ. නමුත් ඒ චේතනාව අමිලයි. ඒට මිලක් නැහැ. එනිසායි කුසල් අමිලයි. මිල කරන්ට බැරි කුසලයක්. මේ වෙලාවේ ප්‍රබෝධයටපත් තෘප්තිමත් සිටින අපි මේ සියලුම ප්‍රයත්නයන්ගේ මාර්ගයේ ගමන් කිරීමේ ලත් ධෛර්යය, ලත් උද්‍යෝගය, ඒ ප්‍රබෝධය, ඒ සියල්ලම අත්දකින මේ මොහොතේ ඒ කෘතවේදී හදවතින් අපි ප්‍රාර්ථනා කරමු. ඒ කිලම්පසත් අද උදේ දානියත් අපිට පිළිනැමු කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයාටත් දහවල් දානිය පිරිනැමු ගලප්පති මහත්මයාටත් මේ අපේ සතුට දැක ඒ දෙපළට තව තවත් සතුට වෙන්නට අවස්ථාව ලැබේවා. ඒ වගේම කිසියම් උපකාරයක් කළා නම් අපේ ආධ්‍යාත්මික සැනසිල්ලට එතුමන්ලා ඒ පිරිනැමු දාණයෙන් ඒ කෘතවේදීව අපි යගේ කරනවා. කෘතවේදීව අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ අනුව සතුට වෙන්න ඒ දානීය පිරිනැමු දෙපළටත් මේ වැඩසටහනට සම්බන්ධව ඔබ අප හැම දිනාටම මේ දහම හැර වෙන පිළිසරණක් නැහැ. මාර්ගය හැර වෙන ගැලවීමක් නැහැ. ඒ නිසා මේ දහම් මගෙහි නොනැවති පියවරින් පියවර ඉදිරියට යන්නට අවශ්‍ය කායික නිරෝගී බව, මානසික සම්බරතාවය, සත්පුරුෂ ආශ්‍රය සහ විවේකය නොඅඩුව ලැබ මේ සියලුම ජරමර වලින් වහවහ ඉතර වන්නට හැකි වේවා. ඒ ප්‍රාර්ථනාවෙන් අපි මේ වැඩසටහන අවසන් කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.